දැන් දුක්ඛේ ඥානං කියන දේ කෙනෙක් දැනගන්නවා කියනකොට ආයෙත් මම කලේ ඉපදීම දුකයි, ලෙඩවීම දුකයි, වයසට යාම දුකයි, මරණයට පත්වීම දුකයි, ප්‍රියංගෙන් වෙන්වීම දුකයි, අප්‍රියංහා එක්වීම දුකයි, කැමති දේ නොලැබීම දුකයි. කොටින්ම කියනවා නම් රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන, ස්කන්ධ පහම දුකයි. දැන් මම දැන් දන්නවා මොකක් ගැනද? දුක නම් මෝහාර සත්‍ය ගැන. ඊට පස්සේ සමුදය ඥානං කියලා වචනය කිව්ව නිසා මම දැන් දන්නවා මොකක්ද සමුදය ගැන. යම් මේ තණ්හාවක් ඇද්ද නේද, පුනර්භවයේ පිණිස පවතින සතුටේ බාර ගන්නා වූ, ඒතන බැස ගන්නා වූ ඒ කාමතණ්හා, භවතණ්හා, විභවතණ්හාවයි කියලා මම දැන් සම්මාදිට්ඨිය සම්පූර්ණ කරන්න සමුදය ඥානය ගැනත් දැන් මට අදහස තියෙනවා. හරිද? ඊට පස්සේ මුඛත් නිරෝධය ඥානය කියලා කියනවා. ඒක උපත්ව ගන්න කියලා මට බුදුරයන් වහන්සේ කියනකොට මම දැන් දන්නවා නිරෝධය ගැන. මොකද්ද? යෝතස්සායේව තණ්හාය. ඒ තණ්හාව කියලා යමක් කිව්වද අශේෂ විරාග නිරෝධෝ, චුට්ටක්වත් ඉතුරු නොවි. යාගෝ පටිනිස්සක් වෙන කෙනෙකුට දීලා දානවා වගේ, විසි කරලා දානවා වගේ නිදහස් වෙනවා. ඇල්ම අතහැරෙනවා නම් ඒකට කියනවා දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය. දැන් දුක්ඛ නිරෝධේ ඥානත් හරි. ඊට පස්සේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං, ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එනම් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, කම්මන්ත, ආජීව, වායාම, සති, සමාධි යන මේ අංග 8යි කියලා ආයෙත් මං කියමින් ඉන්නවා. මෙතන මොන හරි වැරද්දක් තියෙනවා කියලා ඔයගොල්ලන්ට තේරෙනවද? නෑ වගේ තේරෙන්නේ. ඔයගොල්ලෝ කියන්නේ මම පැවිදි වෙලා 2006 පැවිදි වෙච්ච මම ওই වැරද්ද මට හොයාගන්න පුළුවන් වුණා 2015. ඔතන වැරද්දක් තියෙනවා. ඔගොල්ලන්ට දැන් මේ කියනකොට වැරද්ද තේරුණාද කියලා බලන්න. අපි අංක 1, 2, 3, 4 කියලා ප්‍රධාන මාතෘකා හතරක් තියෙනවා. අපි හිතමුකෝ වෙන වෙනම කොටු හතරක්. මේ ආර්ය සත්‍ය හතරක් කියන්නේ එකක් නෙවෙයිනේ, හතරක්. එකිනෙක හතරක් විදියට බෙදුවේ. ඒ හතරේ හතරවෙනි ආර්ය සත්‍ය තවත් අනු කොටස් 8කින් බෙදිලා තමයි මේ කොටස සම්බන්ධ වෙලා තියෙන්නේ, සම්පූර්ණ වෙලා තියෙනවා. හරි නේද? එතනදී දැන් මන සම්මාදිට්ඨිය කියන දේ මොකක්ද කියලා හොයාගන්න යනකොට මම ඒ 8 එක කියන කොටස, 4 පළවෙනි කියන කොටස අරගෙන ඒක විස්තර කරන්න යනකොට මම අර උඩින් කියපු පළවෙනි මාතෘකාව ගෙනල්ලා මේක ඇතුලේ දස්සනවා. ආන් හරිමයි පුතේ, ලිහින්නෑ කවදාවත්. ආයෙත් උත්තරයක් තියෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයයි සම්මා දිට්ඨි සංකප්ප කියලා අටක් තියෙනවා. ආයෙත් තියෙනවා මාර්ගය ගැන දැනගනින්, මාර්ගය ගැන දැනගනින් කියලා නැවත නැවත පණිවිඩය කියනවා. අපි කියනවා අංගාට තමයි මාර්ගය, අංගාට තමයි මාර්ගය. ඒකේ ආයෙත් අංගාට මාර්ගය කියනවා. දුක ගැන දැනගන්න, සමුදය ගැන දැනගන්න, නිරෝධය ගැන දැනගන්න, මාර්ගය දැනගන්න. දැන් සම්මාදිට්ඨිය කියන දේ විසඳෙන්නේ නැතුව දන්න වචන ටික අරක ඇතුළට දාමින් හැම වෙලාවෙම කරකමින් ඉන්නවා මත්ත සම්මාදිට්ඨිය. කෙනෙක් කියනවා හරි මේ රූපේ මෝඩකමකින් බොරුවකින් හැදලා තියෙන්නේ, එහෙම හිතේක තමයි සම්මාදිට්ඨිය. මට හිතනවා එතකොට ආර්ය සත්‍ය හතරම නිකන් අපට තේරෙනවා වගේ. තව කෙනෙක් කියනවා මේ රූපේ කැඩිලා බිඳලා විනාශ වෙලා යනවාය කියලා. අනිත්‍යයි කියන හැඟීම අදහසාව නම් ඒ තමයි රූපේ සත්‍ය ස්වභාවය දැන ගැනීම. ඒ තමයි සම්මා දිට්ඨිය. හැබැයි මේ විදියට ආර්ය සත්‍ය හතර ගැන නිසක වෙන්න කියලා හොයාගෙන යන කෙනාට කවදාවත් නැතුවක්වත් දැනන්නේ නැති දේ තමයි මොකද්ද? සත්‍ය කියන ස්වභාවය සම්මාදිට්ඨිය කියලා කියන දේ විසඳ ගන්න තමයි අපිට බැරි වෙලා තියෙන්නේ. ඉතින් සම්මාදිට්ඨිය විසඳුනේ නැහැ කියලා කියන්නේ දුක ගැන අපි දන්නේ නැහැ. දුක්ඛේ අඥානං. එක්කෝ අපි පිළිගන්න ඕනේ ප්‍රසිද්ධියේ, හරි මේ කියන විදියට, අපට කියන විදියට මේ දුක්ඛේ ඥානය, සමුදය ඥානය, නිරෝධේ ඥානය, මාර්ග ඥානය තියෙනවාය කියලා කියනවනම් ඒ සම්මාදිට්ඨිය එහෙනම් එයාගේ ආර්ය භූමියේ පුතජන භාවයේ ඉක්මවලා නේද? එහෙනම් දුක ගැන හරියටම දන්නේ නැහැ කියලා කියන්නේ, සමුදය ගැන හරියටම දන්නේ නැහැ කියලා කියන්නේ, නිරෝධය ගැන දන්නේ නැහැ කියන්නේ, මාර්ගය මොකද්ද කියලා තාම අර කියන විදියට මාර්ගය කියලා වචනයක් දන්නවා මිසක් ඒක තවදාවත් තාම දැනගෙන නැහැ. ඕකට මම කියන්නේ දුන්නු බෙහෙත් තුණ්ඩුව වතුරට දාලා තම්බල බිව්වා වගේ කසාය හදන්න කිව්වහම අටක් තියෙනවා, මේක වැඩුවහම හරියට හරි කියලා කිව්වහම මේ බෙහෙත් අට එකතු කරගත්තා මේ විදියට පරිහරණය කරාම ප්‍රශ්නේ විසඳනවා කියලා කියපු ටික අපි අර චූටි කාලේ ඉගෙන ගත්තා උදේම මාර්ගය යනු මේ අටයි කියලා දැන් අතනතිය තියෙනවා, ඒ ටික හිතමින් ඉන්නවා. අර්ථ විසඳෙන්නේ ඔන්න ඕක තේරුණු වෙලාවේ මේක කියා දෙන්න, මේ ගැන කතා බහ කරන්න හිතුව පිරිසට කියනකොට මේක කියා දෙන්නත් තවස්ථානක් ගියා, මේක ගැටලුවක් කියනවා. ආහරි, ඒක තේරෙන්නේ නැහැ. ඒකයි ගැටලුව. ඒක තේරෙන්නේ නැහැ. මෙතන ගැටලුවක් තියෙනවා. කවදාවත් සම්මාදිට්ඨිය අපි දැනගෙන නැහැ. ඉතින් සම්මාදිට්ඨිය දැනගත්තේ නැත්නම් දුක නම් වූ ආර්ය සත්‍ය ගැනත් අපි දන්නේ නැහැ. දුක හැදුණු හැටි ගැන අපි දන්නේ නැහැ. දුක නැතිවීම ගැන අපි දන්නේ නැහැ. නැති වෙන ක්‍රමය ගැන දන්නේ නැහැ කියලා උත්තරයක් තියනවා කියලා දැනගත්තට පස්සේ මෙච්චර කල් කරමින් හිටපු රූපේ වල උදේවැය බලනවා, වේදනාවේ උදේවැය බලනවා, සංඥා සංකාර විඥාන උදේවැය බලනවා කියන වැඩේ නවත්තලා එච්චර කල් කරමින් හිටපු ඉක්මනටම මාර්ගඵල ලබන්න රූපපාදානස්කන්ධේ උදේවැය, පංචපාදානස්කන්ධේ උදේවැය බල යුතුයි කියන දේවෝ මෝහ බලමේ මේක ආහාර නිසා හට ගන්නවා, ආහාර නැති වෙනකොට නැති වෙනවා, ස්පර්ශ නිසා හට ගන්නවා, ස්පර්ශ නැති වෙනකොට නැති වෙනවා, නාම රූප නිසා උපදිනවා, නාම රූප නැති වෙනකොට නැති වෙනවා කියලා ඕම් ඔය ක්‍රමෙන් හිටපු එක නවත්තලා මොකද්ද බුදුවරු සත්‍ය වශයෙන්ම හොයාගත්තේ? ඒ දේ හොයාගන්නතු මේ කියන අර්ථය කවදාවත් ගන්න බෑ කියලා පටන් ගත්තා වැඩේ. හරිද? පටන් ගත්ත වැඩේ වෙනකොට හොඳටම හෙම්බත් වෙලා අහලා පුරුදු කරපු දේවල් එක්කම හරි කියලා හිතන් හිටන්දේ මාසේ යනකොට වැරදි කියලා තේරෙනවා. හැමෝම දිවුරලා කියනවා දේශනාව කළා මෙතනින් එහාට නම් දෙයක් නෑ කියලා මම මේ පාර සාහතික වෙනවා කියලා. මම ඕගොල්ලෝ විශේෂයෙන්ම ගෙන්නුවේ මේ ගැන කියා දෙන්නයි කියලා හාමුදුරුවෝ පෞද්ගලිකව සමහරු ගෙන්නලා සම්මාදිට්ඨිය ගැන හොර රහසේ කළ දේශනා මාධ්‍යයට දාලා පොත්පත්වලටත් දාලා අපිත් හරි සතුටෙන් ඉදී අනේ කමන්නේ මේන් මතු වෙලා වැඩේ කියලා ඔව් පුරුදු කළා බලනකොට ප්‍රශ්න වෙනවා. පිරිසක් කියනවා හැඟීම් සිතුවිලි තොරතුරු නිසායි දුක එන්නේ. එහෙම නැත්නම් ප්‍රශ්න නැහැ. අම්මා තාත්තා දුව පුතා යාන වාහන මේ කියලා තොරතුරු ටිකක් තියෙනවා නම් මේ තොරතුරු ටික නිසා දුක එන්නේ කියලා ඔයක කාලයක් හිතමින් ඉන්නකොට මේක ඒ මට්ටමට හිතමින් ඉන්නවා. නමුත් මගේ හිත මගෙන් ප්‍රශ්නයක් අහන ඔය වගේ එකක් උපතින්ම කෙනෙක් අන්ධව ඉපදිලා උපතින්ම කෙනෙක් බහිරිව ඉපදිලා හිටියොත් දෙකම වෙලා මෙයා ජීවත් වෙනකොට ඕගොල්ලොයි මමයි දන්න කිසිම නමක් කිසිම විස්තරයක් කෙස්ලුම් නියපතු මේ අත්පුල් මේ ශරීරය මේ මම ආදී කියලා යාට වචන වලින් ගන්න පුළුවන් නිමිති තොරතුරක් මැරෙනකන් තියනවද? අන්දයි බේරි. දැන් මෙයාට කීයටවත් ඕගොල්ලොයි මමයි මේ පුටුවක් මේසයක් කියනවා, මේ මනුස්සයෙක් කියනවා, මේකට අත කකුල කියනවා, මෙයාට ඒ පණිවිඩේ ගන්න පුළුවන්ද කියලා බලන්න. එහෙනම් මේ අපි දන්න තොරතුරු ටිකේ තමයි ප්‍රශ්න තියෙන්නේ කියලා කියපු ධර්ම න්‍යාය මට අන්ධබිහිරි උපමාවට දාපු ගමන් ඉවර වෙනවා. එහෙනම් ප්‍රතිපදා ඕනේ නෑ. උපතින් අන්ධබිහිරි වුණ ගමන් මාර්ගඵල එතනින් ඒක ඉවර. ඇයි දැන් ඒ අන්ධබිහිරි වුණාට මෙයාට දැනීම කියන කාරණාවට සතුටු වෙන්න දුක් වෙන්න බැයිද? සුවඳ දැනෙනකොට, රස දැනෙනකොට, ගෑවෙන හැප්පෙන එක වෙනකොට, කැමති වෙන්න සතුටු වෙන්න, ඒවාට නැවත ඇලීම ඇති වෙන්න, ඒ දැනීම පෙරෙහි අවධානය තියාගන්න බැරිද? අවශ්‍යතාව වෙන්නේ නැද්ද? ඒ නිසා දුකට, පීඩාවට, රාගයට බැඳීමට මනස යන්නේ නැද්ද? දන්නේ නැහැ අම්මා කියලා, දන්නේ නැහැ තාත්තා කියලා. නමුත් අත්දකින් ටික ඇති වෙන දෙයට ඇලීම් ගැටීම් යනවා නම් ඒ දර්ශනයෙන් මගේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. මේ විදියට මේ කරපු කියපු දේවල් වලින් කොටස කොටස මෙහෙම හොයාගෙන ගියාට විසඳෙන්නේ නැති මේ දේ හොයාගෙන යන වෙලාවේ මේ සූත්‍ර දේශනා කිහිපයක් ඔය කියවන් අධ්‍යයනය ක්‍රමයේ යනකොට සූත්‍ර දේශනා කිහිපයකින් යම් තැනක් ගැන කියන වාක්‍යද දැනෙන්න පටන් ගත්තා. හේතුව මම දැන් දන්නේ නැතුව කියවන්නේ. දැන් මට නෑ කිසිම පිළිදක් පිළිසරමක් ඉන්න තැනක් නෑ. එහෙනම් මගේ එකක් ඇතුව නෙමෙයි මං කියවන්නේ. මන් දැන් කියවන්නේ ඒකේ කියන දේ ඒ විදිහට අර්ථ ගන්නේ කොහොමද කියලා බලන ගම. දැන් මම පිළිටලා ඉන්න දෘෂ්ටියක් නෑ ඒ වෙලාවේ. හොඳට මතක තියාගන්න. ඒක මං ගවේෂණය කරන මට පුරුදු කරන්න දැන් නිශ්චිත න්‍යායක් නෑ. මං අසරණ. හරිද? මම කිසිත් නොදන්නා දැන් න්‍යායක් ගැන දන්නේ නැති ආර්ය සත්‍ය හතර දන්නේ නැති මම. හැබැයි මේක නැවත නැවත කියනකොට මාත් එක්ක භාවනා කළ ස්වාමීන් වහන්සේට ඔබ වහන්සේට පිස්සු. අපි හිස්කෝලේ යන කාලේ දහම් පාසල් යන කාලේ නේද ආර්ය සත්‍ය තේරුම් ගත්තේ. ඕකේ අය ඔයිට වඩා දෙයක් තියෙනවද කියලා අහනවා. මං කියන ඒ වෙලාවේ ඔය ආර්ය සත්‍ය අතර අපි දැනගත්තා අපි සෝතාපන්නයි නේද? මේ ආර්ය සත්‍ය අතර යම් කෙනෙක් දන්නවා දකින්නවා ස්ථීරයි කියලා කියනවනම් ඒ හතරේ එයා සෝතාපන්නයි. එහෙනම් අපි මේ පැවිදි බිමට පත් වෙන්න කලින් ඉස්කෝල දහම් පාසලේ හතර පහ පන්ති යනකොට අපි සෝතාපන්නයි. එතකොට මෙන්න මේ ගැටලුව නිසා අනිත් පිරිස ඒ විදිහට ඒක දන්නවා කියන තැන ඉන්නකොට මම ආර්ය සත්‍ය හතරම දැන් දන්නේ නැහැ. එකක් දැනගත්තා නම් දැනගන්නේ ඔක්කොම සම්පූර්ණ වෙලා මිසක් එකක් දැනගෙන එකක් දන්නේ නැහැ කියන්න බෑ. මට නම් දැන් එකක්වත් මම දන්නේ නැති නිසා මම ආර්ය සත්‍ය හතරක් දැන් හොයන්න යනවා නෙවෙයි. හරිද? මම බුදුරජාණන් වහන්සේ මොකද්ද මේ අවබෝධ කළේ කියලා කියන දේ තේරුම් ගන්න ඒ කියන දේශනාවේ ඒ කියන අර්ථයෙන් මම හිතලා බලනවා. මගේ වමුකුත් දාන්නේ නැත්. කොහොම යනකොට හම්බුණු සූත්‍ර දේශනා තියෙනවා පංච උපාදානස්කන්ධය ගැන කළ දේශනාවර පාරිලෙයක කියලා එහෙම සූත්‍ර දේශනා. මෙන්න මේ සූත්‍ර දේශනා කියනකොට ආයි ලස්සනට කාරණා ටිකක් කියනවා නේද? රූපය මම කියලා බාරගත්තනම් මහණෙනි එක සංඛාරය. මහණෙනි සංඛාරය කියන දෙයක් තිනුනම් ඒක අවිද්‍යාව කියන ස්පර්ශයේ හේතුවෙන් අසුතවත් පුතඥයාගේ හිතේ ඇති වෙන වේදනාවට බැහැගත් පිළිගත් තණ්හාව නිසා නොහොම ඉස්සන්න පහගෙනම කියනවා මේ මේවා මෙහෙ නිකන් නිර්මාණය වෙනවා නෙවෙයි මේක නිර්මාණය වෙන්නේ අවිද්‍යා සම්පස්සදේන භික්කවේ කියලා පටන් ගන්නවා. මහන්නේ අවිද්‍යාව කියන ස්පර්ශයෙන් වහුණු අසුතවත් පුතඥයාගේ විඳීමට බැහැගත් බව තණ්හාවේ නිසායි මේ රූපය කියන දේ ඒක මම කියලා පිළිගන්න බවක් කියන දේ වෙන්නේ කියලා කියනවා. දැන් කියනවා අවිද්‍යාව කියන දේ නැති වෙන විදියක් හොයාගන්න නැතුව රූපේ කොයි වගේද කියලා අදහසකට එන්න බෑ. ඒක නිර්මාණය වෙලා තියෙන්නේ අත්තක් දන්නේ නැති කමෙන් කියලා දැන් හැමතැනම කියනවා. ඔය ටික කියවලා හොයන් යනකොට සංයුත්තනිකායේ දෙවෙනි කොටසේ නිදාන සංයුත්තේ අධ්‍යයනය කරන් යනකොට හම්බුණා විපස්සී ඒ දීඝනිකාය. දීඝනිකායේ දෙවෙනි පොත අධ්‍යයනය කරන් යනකොට හම්බුණා මහා ප්‍රධාන සූත්‍රය. මේක කියවලා මේක අර්ථ විනිශ්චය කරමින් යනකොට විපස්සී බෝධිසත්වයන් වහන්සේට ධර්මය අවබෝධ වුණු ක්‍රමය ගැන උන්වහන්සේ ගිය මාර්ගයේ ක්‍රමය ගැන අපේ බුදුරජාණන් වහන්සේ කළ විස්තරය. එතකොට කියනවා ගිහි ජීවිතය අත්හැරලා පැවිද්දට ගියපු විපස්සී බෝධිසත්වයන් වහන්සේ පිරිසෙන් වෙන්නේ නැත. සමාධි භාවනා මේවයේ පෙර ජීවිත දක්නා නුවණ ත්‍රිපාද ඥානෙ ලබාගෙන තේරුණා මේ සසර කියන දේ කුසල අපසල් කරලා ඉවර වෙන එකක් එහෙම නෙවෙයි. නැවත 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 අනේ මේ ශෝක සත්‍යයගේ මේ ජරා මරණ දුක් ඉවර වෙන්නේ කවද? මේකේ අවසන් වීම නිස්සරණය කවද්ද සිද්ධ වෙන්නේ කියලා ඇතිවෙච්ච සංවේගයත් එක්ක ඒ සමාධි මට්ටමේ හතරවෙනි ධ්‍යාන වූ සමාධි මට්ටමේ මෙන්න මේ සංවේගයෙන් මේ අදහස එනකොට පෙර නොතිබිච්ච යෝනිසෝ මනසිකාරයක පහළවීමක් වුණා. කුමක් ඇති කල්හි ජරා මරණද? කුමක් හේතුවෙන් ජරා මරණය වේද? හරිද? දැන් එතකොට ඔන්න අපි දන්න පටිච්චසමුප්පාදය කියලා දුක්ඛා ලීලඟ පිටුව පෙරලන්න නැතුව මම දැන් මේක දැන් ආයෙත් කියනවා. දැන් පෙරලපු වාර සමහර විට ඔක කියවපු වාර මේට කලින් 10-12 වතාවකට වඩා වැඩි ඇති. දැන් මතකවත් නැහැ ඒ සූත්‍ර කොච්චර කියවුවද කියලා. නමුත් ආයෙත් අලුතෙන්ම දැන් මම මේ කියන දේ ඉවර වෙනකන් හැමිට යනවා. ඒකට කියනවා ඒ වෙලාවේ නුවණින් විමසීමක් පෙර නොතිබිච්ච ඥානයක් පහළ වුණාලු හටගත්තලු ජාතිපත්තේ ජාතිය හේතුවෙන් ජරා මරණය. හරි, ඊළඟට මේ විදියට ඉහළට 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 කියන එක විනිශ්චය කරමින් ඇවිල්ලා විපස්සී බෝධිසත්වයන් වහන්සේට සලායතන කියන දේ තිබුණොත් යට ජරා මරණ දක්වා සියල්ල ලැබෙනවා. හේතු අනුව ඵල නිර්මාණය වෙමින් ජරා මරණ කියන දුක නිර්මාණය වෙන එක නවතින්නේ නෑ කියලා අර්ථයකට ඇවිල්ලා දැන් නවත්තන්න ඕනේ මොනවාද? සලායතන කුමක් හේතුවෙන්ද කියලා අර්ථ විනිශ්චය කරනකොට උත්තරයක් උන්වහන්සේට එනවා. නාම රූප ඇති කල්හි නාම රූප නිසා. එදනම් දැන් මේ සියල්ලේ ජරා මරණ දුකේ අයිතිකාරයා නිර්මාණය කරලා තියෙන දේ කවුද? නාම රූප කියලා තැනකටයි. එයා තිබුණොත් යට ඔක්කොම. ඊට පස්සේ නාම රූප කුමක් හේතුවෙන්ද කියලා ආයෝනිසෝ මනසකාරයක් ඉපදෙනකොට උන්වහන්සේට නුවණ උපදිනවා, පෙර නොතිබිච්ච ඥානය උපදිනවා. විඥාන හේතුවෙන් නාම රූප. එතකොට දැන් ජරා මරණ දුකේ මේ වෙනකොට නිර්මාණ කරු කවුද? විඥානය කියන දෙයක් උපදුනා නම් ජරා මරණය නවත්තන්න බෑ කියලා ධර්මාර්ථය ඇවිල්ලා. දැන් ජරා මරණ දුක නවත්තන්න අවශ්‍යතාවය තමයි තිබුණේ. දැන් හැබැයි විඥානය උපදුනොත් නාම රූප උපදුනොත් සලායතන, ස්පර්ශ, වේදනා, තණ්හා, උපාදාන, භව, ජාති, ජරා, මරණ කියන උත්තරේ හම්බෙන්නේ විඥානයේ ඇති කල්හිම කියනවා. ඊට පස්සේ ආය විනිශ්චය කරනවා විඥානය කුමක් හේතුවෙන්ද. එතකොට උත්තරයක් ආවලු නාම රූප හේතු. හරිද? එතකොට උන්වහන්සේට මෙන්න මෙහෙම පෙර නොතිබිච්ච ඥානයක් ඉපදුනාලු සමුදය සමුදය කියලා යම් වෙලාවක නාම රූප කියලා ඇත්නම් විඥානය ඇත, විඥානය ඇත්නම් නාම රූප ඇත. හරිද? මේක කියනකොට අර්ථ කියනකොට මේ කියලා තියෙනකොට අපට හිතෙන්නේ මෙන්න මෙහෙම මේ දෙන්න දෙකක් එකම තැන උඩින් යටින් සම්බන්ධයක් තියෙනවා කියලා තමයි අපට හිතෙන්නේ. විඥානය යට නාම රූප කිව්වා, උඩින් විඥානය කිව්වා. ඒ නාම රූපේ, ඒ විඥානේ නාම රූපේ උපදිනවා කියලා එහෙම කිව්වා අය කියලා. හරිද? බලන් යන්කෝ. එතකොට දැන් උන්වහන්සේ කියනවා මෙහෙම, නාම රූපේ උපදිනවා මොකද්ද? විඥානය. විඥාණයෙන් උපදිනවා මොකද්ද? නාම රූපේ. නාම රූපේ උපදිනොත් ආයතන මෙහෙම හට ගන්නවා නම් හට ගැනීම වෙන්නේ මෙන්න මෙහෙමමයි. සමුදය සමුදය කියලා ඥානයේ උපදුනාලු. හරිද? ඊළඟට ජරා මරණ නැත්තේ කුමක් නැති කල්හිද කියලා හොයාගෙන යනකොට ජාතිය නැති කල්ලි ඔහම හොයාගෙන හොයාගෙන ගිහිල්ලා ආයතනයේ නැති වෙන්නේ කුමක් නැති කල්හිද? නාම රූප නැති කල්හි කියන තැනට ආවා. ඊට පස්සේ නාම රූපය නැති වෙන්නේ කුමක් නැති කල්හිද? විඥානය නැති කල්හි කියන තැනකට ආවා. ඊළඟට විඥානය නැති වෙන්නේ කුමක් නැති කල්හිද? නාම රූපය නැති කල්හි කියලා උත්තරය. හරිද? විඥානය නැති වෙන්නේ නාම රූපය නැති කල්හි කියලා. මෙන්න මේ වෙලාවේ උන්වහන්සේට මෙන්න මෙහෙම අදහසක් ආවා. මොකද්ද? මම ඒ විශේෂ අවබෝධයට මඟ හොයාගත්තා. හරිද? ඒ විශේෂ අවබෝධයට මඟ හොයාගත්තා. එනම් නාම රූපේ අවසන් වීමෙන් විඥානේ අවසන් වේ, විඥානේ අවසන් වීමෙන් නාම රූප අවසන් වේ. එහෙම කියලා අර සලායතන ඔක්කොම අවසන් වීම කියලා එන්න මෙහෙම කිව්වා. ඕක කිව්වට පස්සේ ඔය ටික නැවත නැවත ඔය කියන කාරණාව ගැන විමසනකොට, හරිද, විමසනකොට මේ කියන කාරණාවේදී නාම රූප කියන දේ ඉපදීම කියන දේ වෙනතාකල් මොකද උපදින්නේ? විඥානය උපදුනා නම් මොකද උපදින්නේ? නාම රූප. ඒ නාම රූප ඉපදුන සලායතන පස්ස වේදනා කියලා මේ වැඩ පිළිවෙල නවතින්නෙම නැහැ. අවසන් වෙන්නෙම නැහැ. එතකොට දැන් කියනවා උන්වහන්සේ මේ නිරෝධය, හරිද, නිරෝධය ගැන කියනකොට කියනවා මාර්ගය දුක නැති කරන මාර්ගය හොයාගත්තා, අවබෝධයට මඟ හොයාගත්තා. එනම් කියනකොට කියනවා මේ නාම රූප විඥානය ඕනෝන් රූපකාරයේ, හරිද, මේකට කියනවා ලස්සන වචනයක් උන්වහන්සේ මෙතන එකතු කරලා තියෙනවා මේ සූත්‍ර දේශනාව. මේ නාම රූප විඥානයටත් විඥානයේ නාම රූපටත් අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා වචනය. හරිද? අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ඒ කියන්නේ ඔවුනොවුන්ට උපකාර වීම කියන කාරණාවෙන් මෙන්න මේ දේශිත වෙනවා කියලා, මේ උපදිනවා කියන එක වෙන්නේ. එතකොට මේ ගැන දැන් විස්තරාර්ථය ගන්නකොට තියෙනවා මෙන්න මෙහෙම දෙයක්. අපි දැන් පටිච්ච සමුප්පාදය ගැන ලියාගෙන යනවා නම් යම් වෙලාවක අපි ලියාගෙන ගිහිල්ලා, හරිද, අපි හිතමු මෙන්න වේදනාව, හරිද, යට ඉඳන් අපි ලියන් යනවා කියලා තමයි. දැන් ජරා මරණ ඉඳන් මේ ඉපදුනේ මොහකින්ද කියලා හොයන් යනවා. ඔන්න ඔහොම ඇවිල්ලා වේදනාව, හරිද, ස්පර්ශ කියලා ගන්නකො ස්පර්ශ, හරිද, ආයතන. ස්පර්ශයට හේතුව මොනවාද? ආයතනට හේතුව මොකද්ද? නාම රූප. නාම රූපයට හේතුව විඥානය. විඥානයට හේතුව නාම රූප කියලා මෙන්න මේ පහලට බහින්න නැතුව මට තේරෙනවා, හිතෙනවා මේක සහජාත අඤ්ඤමඤ්ඤ කියන ප්‍රත්‍යයෙන් උපදිනවා කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම කියනවා. ඒ කියන්නේ මේ පියවර දෙකකින් අනිත්කට හේතුව හදනවා නෙවෙයි. අනිත් හැම එකක්ම කිව්වේ මේක තිබුණාම මේක, මේක තිබුණාම මේක කියලා මෙහෙම පහලට ගලාගෙන යන එකක්. දැන් නාම රූප නිසා විඥානය කියනකොට ඉපදලා තියෙන විඥානය කියන හේතුවෙන් නාම රූප කියලා යට ධර්මතාවයක් උපදලා තියෙනවා. හරිද? ඊළඟට දැන් නාම රූප හේතුවෙන් විඥාන කියනකොට ඒ අර්ථය මට එන්නේ මේක ඉදිරියෙන් සමාන්තරව මේ පැත්තේ ලියන්න ඕනේ නාම රූප. හරිද? මේ පැත්තේ නාම රූප කියලා ලියවෙන්න ඕන. ඔහොම තමයි දැන් මම හොයන. ඒක කියන වචනයට සමාන වෙන. එතකොට මේක නිකන් සහජාතයි. සහජාතය කියන්නේ එකම මොහොතේ උපදිනව. එකම මොහොතේ උපදිනව නම් පියවර දෙකකට දාන්න බෑ. පියවර දෙකකට දාන්න බෑ. එතකොට එකම මොහොතේ උපදින මේ ධර්මතා දෙක. හරිද? මේ ඉපදින මේ ධර්මතා දෙකටයි කියන්නේ උන්වහන්සේ වචන ගොඩක් කියනවා. සසර, උපත, ජරා මරණ, පිටවීම, නැවත ප්‍රතිසන්දිය මේ කියලා, ප්‍රඥාව, ඊළඟට නංගම් පැනවීම කියලා ඔක්කොම කියනවා නම් ඒ මේ විඥාන නාම රූප කියන එකටමයි. සියල්ල නේද? ඒ සියල්ල යමක් කියලා කියනවා නම් ඒ මොකද්ද? නාම රූප විඥානයි. ඒ නාම රූප විඥානේ ස්වභාවය ඔන්න උණුන් එකට එක බැඳිලා එකම මොහොතේ උපදින අඤ්ඤමඤ්ඤයි කියන්නේ එකටම බැඳිලා තියෙනවා. සහජාතයි කියන්නේ එකම මොහොතේ උපදින. දැන් බලනවා නැවත නැවතත් බෝධිසත්වයන් වහන්සේ විමසලා නාම රූපයෙන් විඥාන උපදිනවා, විඥානයෙන් නාම රූප උපදිනවා. මෙතනින් එහාට කොච්චර පරිශ්‍රණය කරත් මේක අයින්නේ නැහැ. එහෙනම් මේිට හං ආය හේතුඵල ධමයක් වාගෙන යන්න තිබිලා නැහැ. හැබැයි අපි ධර්මයේ ඉගෙන ගන්න පටන් ගත්තේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරපු තැනේ මුලින් ඉඳන් නෙවෙයි. අපි ධර්මයේ ඉගෙන ගත්තේ ආයතම් පාසල් විභාගයට අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා 12ක්. අපි විෂය ඉගෙන ගන්න ගිහිල්ලා මැදින් තැනකින් ඉගෙන ගන්න පටන් අරන්. අපි මුලින් ඒකේ ඒ විෂයට අදාළ වචන ටික අකුරු ටිකවත් ඉගෙනගෙන නැහැ. ලොකු ගැටලුවක්. දැන් උන්වහන්සේ හරි ලස්සනට පෙන්නනවා නාම හා රූප කියලා යම් නිමිති තොරතුරක් ඉපදෙනවා නම් ඒ ඉපදීම කියන කාරණාව වෙන්නේ විඥාණය දේශය. ඒ විඥාණය කියන දේ හටගත්තා නම් ඒ කියන්නේ නාම හා රූප කියලා පිළිගැනීමක් වෙනවා නම් ඒ පිළිගැනීම වෙන්නේ විඥාණය කියන හේතුවෙන්. ඒ විඥානය උපදිනවා නම් ඒ විඥානයේ ඉපදීම වෙලා තියෙන්නේ නාම රූප කියන ධර්මතාවයේම උපකාරය. ඒ නාම රූප ඉපදුනා නම් ආයතනය අට ගැනීම වෙනවා. ඇයි එහෙම වෙන්නේ කියන දේ දැනගන්න ඕගොල්ලොන්ට මෙතන නිර්වුල් වෙන්නම ඕනේ. නැත්නම් මොකද්ද කියලා මේක තේරෙන්නේ නැහැ. ඒක මෙහෙම. දැන් මෙතනදී ওই අර්ථ විනිශ්චය කිරීම ඇවිල්ලා දැන් ආයතනයට උඩින් නාම රූප කියලා කොටසක් තියෙනවා නේද? ඔන්න ඔය ගැන අර්ථ විනිශ්චය කරන්න ස්වාමීන් වහන්සේ පටන් ගත්තා. හරිද? දැන් ඒ අර්ථ විනිශ්චය කරන්න පටන් ගන්නකොට මෙන්න මෙහෙම අදහසක් තියෙනවා. දැන් මෙන්න මේ සූත්‍ර දේශනා අධ්‍යයනය කරනකොට තවත් තැන් ටිකක් ඉක්මනට මතක් වෙන්න පටන් ගත්තා. මෙච්චර කාලයක් ත්‍රිපිටකය කියවලා තිබුණු නිසා. ඒ තමයි මේ සූත්‍රයට එහා පැත්තෙන් තියෙන මහා නිදාන සූත්‍රයත් ඉක්මනටම මතක් කරගන්න. මේකෙත් අරගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ පෙන්වන ආනන්ද මෙයමයි සසර, මෙයමයි ජීවිතය, මෙයමයි ප්‍රඥාවේ පැනවීම, මෙයයි නංගම් පැනවීම. සියලු නිමිති තොරතුරු වල ආරම්භය සිද්ධ වීම වුණා නම් ඒ තැනේ සත්‍යම ස්වභාවය නාම රූප විඥාන ඕනෝන් උපකාරපත්යෙන් උපදිනු බවයි ඒ සත්‍ය. වෙන කිසිත් නෙවෙයි කියලා මහා නිදාන සූත්‍රයේ මෙන්න මෙහෙමම. අන පෙන්න. ඊට පස්සේ තවත් මේ මතක් කරනකොට මතක් වෙනවා නගර කියන සූත්‍රයේද මගේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරන්න අනිත් බෝධිසත්වයන් වහන්සේලා ගිය මාර්ගයේම ගිහිල්ලා ක්‍රමය අඳුනගෙන ආර්ය සත්‍ය හතර කියන දේ මතු කරගෙන ආයෙත් පරණ ගරාවැටිලා තිබුණු රාජධානියක් ගොඩ නැගුවා වගේ ආර්ය සත්‍ය හතර කියන දේ ආයෙත් ලෝකයේ ගොඩ නැගුවා. හරිද? ඒ රජමාලිගාව ගොඩ නැගුවා. ඊළඟ සූත්‍රයේ එකක් කරලා ඊළඟට නලකලාප සූත්‍රය කියලා ආයෙත් මතක් වෙනවා. මහා ප්‍රඥාවන්ත සාරිපුත්ත මහරහතන් වහන්සේ කොට්ඨිත මහරහතන් වහන්සේත් එක්ක සාකච්ඡා කරලා මෙන්න මෙතනින් එහාට නම් මේක යන්නේ නැහැ. කොට්ඨිත උපමාවකින් කියනවා නම් බටමිටි දෙකක් එකට හේතු කරලා රඳවල අවකාශයේ තියෙනවා නම් මේ දෙන්න රැඳිලා තියෙන්නේ උණුවුන්ගේ උපකාරයෙන්. යම් වෙලාවක එක බටමිටියක් පෙරළුවොත් අනිත් බටමිටියත් පෙරලනවාමයි. කවදාවත් අනිත් බටමිටිය වෙනම තියෙන්නේ නෑ. මේ උපමා ටිකත් එක්ක අර්ථයනකොට කියනවා විඥානය නැතුව නාමහා රූප කියලා අදහසක් ලෝකයට තියෙන්න බෑ. නාම රූප කියන දෙයක් නැතුව විඥානය කියලා වෙනම අදහසක් ලෝකයට තියෙන්න බෑ. අර්ථයනවද? හරිද? දැන් උපමාව කියනවා මේ දෙක වෙනම තියෙන්නේ. ඒ වගේම යදිදන් නාම රූප පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූප. ඒ වගේමයි බටමිටි දෙකේ එක බටමිටියක් නාම රූපණං අනිත් බටමිටිය විඥානයි. දැන් නාම රූපය ඉපදිලා තියෙන මොහොතේ එයා රැඳිලා ඉන්නේ කවුරු එක්කද? විඥානයත් එක්ක. විඥානේ ඉපදිලා තියෙන වෙලාවේ එයා රැඳිලා තියෙන්නේ කවුරු එක්කද? නාම රූපත් එක්ක. නමුත් මේ ඇත්ත යම් කෙනෙක් නොදන්නවා නම් මෙහෙම එකතු වීමෙන් ජීවිත අත්දැකීම් දෙන එකට කෙනෙක් පෙනීම කියලා කියන, කෙනෙක් ඇහිම කියලා හිතනවා, මේ දැනෙනවා කියලා කෙනෙක් හිතනවා, මේ හිතන කල්පනා කරන බව කියලා මෙන්න පිළිගන්නවා. එහෙම නැත්නම් මේක තදයි, මේක ගොරෝසුයි, මේ සීතලයි උෂ්ණයි කියලා බාර ගන්නවා. ඒ බාර ගැනීම උනේ මෙන්න මේ ධර්මතා දෙක මේ විදියට ඉපදිලා අවසන් වෙන අත්දැකීමයි ජීවිතය කියන්නේ කියලා දන්නා නිසාද නොදන්නා නිසාද? අන්නයේ නොදන්නා බවට බුදුරජාණන් වහන්සේ දුන්නා සත්‍යම වූ ස්වභාවය නොදන්නා බව අවිද්‍යා. ඒ නිසා දැන් ඔන්න බලන්න මෙහෙම ඉන්නකොට ඕගොල්ලොන්ට අහන් ඉන්නවා කියලා අදහසක් ඇවිල්ලා නේද? අහන් ඉන්නවා කියලා අදහසක් දැන් ඇවිල්ලා නේද? දැන් මෙන්න මේක මේ වගේ ඉපදුණු දවසේ ඉඳන් මෙන්න මේ විදුලි පංකාව මේ විදියටම කරකෙමින් තියෙනවා. අපේ අම්මලා තාත්තලාටත් ඊට කලින් පරම්පරාවලටත් හැමෝම උපදිනකොටම දන්නෝ, හැමෝම දන්නවා මේක කවදාවත් ජීවිත කාලය තුල මේක නවත්තන විදිහක් හෝ නවතින එකක් වෙලා නැහැ. හරිද? එතකොට මේ ගැන ඕගොල්ලොන්ට මටයි අපේ අම්මලා තාත්තලාටයි ඒගොල්ලොන්ට කලින් පරම්පරාව ආදියටයි මෙන්න මේකේ හැබෑ ස්වභාවය මොකද්ද කියලා, මේකේ ඇතුලේ මේකේ තටු කීයක් තියෙනවද, මේක තටු දෙක තුනකින් පහකින් කැරකෙන දෙයක් කියලා අදහසක්ද, එහෙම නැත්නම් මේක තැටියක් එහෙම එකටම තියෙන දෙයක් මේ කැරකෙවෙනවා කියන අදහසක් බාලන් ඉන්න පිරිසට ගන්න පුළුවන් එනවා. අවදාවත් මේක නවත්තන්නේ නැතුව මේකේ තටු කොච්චරක් තියනවද කියලා කලිනුත් තොරතුරු මුකුත් නැත්නම් ගන්න පුළුවන්කම නැහැ. ඒ වගේ දැන් ජීවිතය කියලා කියන්නේ වෙන මුකුත් වෙන්න බෑ කියනවා හිතනවද? නාම රූප ඉක්මවා ගිහිල්ලා සලායතන උපදිනවා කියන කතාවක් කරනකොට ඒ හැබෑ ධර්මතාවයට අනුව වෙන්න පුළුවන් දෙයක්ද බැරි දෙයක්ද? බටමිටි හේතුව උපමාව අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යය විඥාන නාම රූප. එහෙනම් යම් වෙලාවක මේිට එහන් ගියපු දෙයක් විඥානය විසින් වෙන එකක් විසින් විඥානය උපදව බවකුත් නාම රූපයෙන් වෙන එකක් උපදව බවකුත් සත්‍ය වශයෙන්ම විය හැකිද? ඔතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔතනයි විසඳ ගන්න වෙන අර්ථය ගන්න. අඤ්ඤමඤ්ඤයි සහජාත. සහජාතයි කිව්වේ එකම මොහොතෙන් උපදින බව. අඤ්ඤමඤ්ඤ කියන්නේ එකටම බැඳිලා තිනු. දැන් විඥානේ අවසන් වෙනවා නම් අවසන් වෙන්නේ මොකක් සමගමද? නාම රූප අවසන් වෙනවා නම් අවසන් වෙන්නේ මොකක් සමගමද? එහෙනම් ආයත් විඥානේ ඉපදුනා නම් සහජාත ප්‍රත්‍යයෙන් නාම රූප සමගම ඉපදෙනවා ඇරෙන්න. එවුන්ටම බැඳිලා ඉපදෙනවා ඇරෙන්න. ඒ ඉපදෙන සහජාතව අඤ්ඤමඤ්ඤ නාම රූප විඥාන උණුන් එකටම අවසන් වෙනවා ඇරෙන්න. මට කියන්න මේිට යම් කළ හැකි පැනවීමක් අලුත් මොකක් හරි තියෙන්න පුළුවන්. මෙතරකල් මේ වෙන සිද්ධි ඕකයි කියලා නොදන්නා වූ ලෝකේ ඔන්න ඔය ධර්මතාවයේ ඉපදෙන තැනට පුළුවන් තරම් අර්ථකතන දුන්නා. ඇත්ත නොදන්නා ගමෙන් අවිද්‍යාව පත්‍ය සංඛාරා මෙන්න උපදින්න පටන් ගත්ත හැටි. මේක හැදිච්ච හැටි. මේ අපේට අපේ නිමිති ටික නිර්මාණය වෙච්ච. එතරම් මම මිනිස්සේ කළා මම මුකුත් අහමත් දන්නේ නැතිව කාලේ මම චූටි කාලේ පටිච්ච සමුප්පාදය මුකුත් දන්නේ නැති කාලේ බුදුහාමුදුරුවෝ ගැනත් දන්නේ නැති කාලේ මේ ජීවිතයේ ඒ වෙලාවේ මේ තදයි ගොරෝසුයි සීතලයි උෂ්ණයි සපයි දුකයි ආදී විදියට මේ වෙන සිද්ධි මට දැනුණාද තේරුණාද කියලා මං චුට්ටක් හිතලා බලන්න. අපට එමුණාද? නේද? මං කල්පනා කරනවා මේ වෙලාවේ අප්‍රිකානු කැලෑවල ඇතුලේ ඉන්න ගෝත්‍රික මිනිස්සුයෝ හරිද? ඉපදිලා වෙයි ඉන්න මිනිස්සුෝ දැන් පටිච්ච සමුප්පාදයක් නාම රූප විඥානයක් මොකක්වත් දන්නේ. ওই මිනිස්සුන්ට ජීවත් වෙනකොට මේ සීතලයි කියලා අදහස එන්නේ නැද්ද? උස්නායි කියලා අදහස එන්නේ නැද්ද? මේ කරන වැගිරෙන ගති කියලා මේක තදගුරුසු ගති කියලා අදහස් නැද්ද? ওই මිනිස්සුන්ට මේ පේනව ඇහෙනවා කියලා අදහස් අඳුන ගන්න බව මේ පේන ඇහෙන දේවල් ඒ විදියට නම් කරපු විස්තර කරපු විදියට ජීවත් වෙන බවක් නැද්ද? සතුටු වෙන බවක් දුක් වෙන බවක් මේ වෙන ජීවිතය තුල සිද්ධ වෙනවද නැද්ද? එහෙනම් දැන් මේ නාම රූප කියලා යමක් කිව්වනම් මේ නාම රූප කියලා යමක් කිව්වනම් මේ හොයාගෙන ගිය ගමනේදී ආයතනයේ ඉහෙලින් නාම රූප කියලා යමක් කිව්වනම් මේ ලෝකේ ජීවත් වෙන පිරිසගේ තියෙන නිමිතිතරතුරු විස්තර ටික බලන්න. ඔබලෝමයි ධර්මය දන්න එක සම්පූර්ණ මතහැරලා ජීවිතේට හැරෙන. හරිද? මේ ධර්මය ගැන ඔබලෝමයි නොදැන හිටපු කාලේ හොයන්නේ දේ බලන්නේ ගනුදෙනුවක් කරන්න අදහසක් මුකුත් නොතිබිච්ච කාලේ ඕගොල්ලොන්ට මේ ගනුදෙනු කරනකොට තදගුරුසු සීතල උෂ්ණාදී විදිහට මේ එක එක දේවල් ඒ වෙලාවේ තේරුණාද දැනුණාද නැද්ද? තේරුණාද? දැනුණා. තේරුණාද? සතුට මේ දුක මේ කියලා වෙනම දන්න බවක් තේරෙන බවක් වුණාද නැද්ද? ඊළඟට ඒ දේවල් වෙනම වෙන් කරලා අඳුන ගන්න බවක් මේකෙන් මේක වෙන් කරලා මේකෙන් මේක වෙන් කරලා අඳුන ගන්න බවක් අපේ ජීවිතවල තිබුණ නැද්ද? ඊළඟට මේ පේන ඇහෙන දේවල් කියන දේවල් මුල් කරගෙන හොඳ නරක විදියට හිතන කල්පනා කරන දේවල් අපේ ජීවිතේ තිබුණ නැද්ද? තිබුණා නේද? එතකොට මෙන්න මේ තියෙන තොරතුරු ටිකේ තියෙන්නේ සැපදුක් මධ්‍යස්ථයි කියලා තේරෙන බවට කියනවා. මොකද්ද? වේදනාව. මේ පේනවා ඇහෙනවා ගඳ සුවඳ රස දැනෙනවා ගෑවෙනවා හැප්පෙනවා හිතෙනවා ය කියලා වෙන් කරලා අඳුන ගන්න බවට කියනවා සංඥාව. ඒ අඳුනගත්ත දේවල් ගැන හොඳ නරක විදියට හිතන කල්පනා කරන බවට කියනවා මොකද්ද? සංඛාර. මේවා තදයි ගුරුස්රි සීතල උස්නයි කියලා ඒ ස්වභාවය අඳුනගත්ත බවට කියනවා. අපි රූප ගැන දන්නවා කියන අදහසක් අපට තිබුණ නැද්ද අපේ ජීවිතවල? හරිනේ. ඔන්න දැන් ඔය ටික කොහොම වෙනකොට ඔය ටික අර්ථ විනිශ්චය කළා අද යම් කෙනෙක් හරියටම බැලුවොත් ඕක විඥාණයෙන් ඉපදුනා කියලා යාට පැහැදිලිවම අඳුන ගන්න පුළුවන්. මෙහෙම හිතන්න, 2D උදාහරණකින් ඕගොල්ලොන්ට එන්න පුළුවන්. නැත්නම් ආයෙ පිළිවෙලට අපි එන්න ඕනේ. හැබැයි මං හිතනවා ඊට වඩා 2D උදාහරණකින් මේක එන්න පුළුවන්. හිතන්න මේ අපි දැන් දහම්මකුත් දන්නේ නැහැ. හරිද? නිකන් සාමාන්‍ය තොරතුරු විතරයි දන්නේ. මේ වෙලාවේ මේ බිත්ති, මේ මේස, මේ ගස් කොළන් ආදී මේ දේ තියෙනවා. අපිට ජීවත් වෙනකොට මේවට හිත් තියෙනවා කියලා අදහසක් කවදාවත් තිබ්බද? මහා පොළොවට, මේ බිත්තියට, මේ ඇඳුම් පළඳුම් වලට හිත් තියෙනවා අය කියලා. ඒ නිසා කවදාවත් මේ මහා පොළොව, මේ ඇඳුම් පළඳුම්, මෙන්න මේ කියන දේවල්, වටපිටාවේ තියෙන දේවල්, තදගුරුසුයි සීතල උෂ්ණයි ආදී කියලා අඳුන ගැනීමක් කරගන්නවද? පුළුවන්ද? මලමිනියක් මතන තියෙනවා. මේ මලමිනියට දැන් තේ සීතලයි උෂ්ණයි ආදී කියලා දැනීම හැඳිනීම ඇති වෙනවද? නෑ. මේ අහවල් කෙනා මේ පේනව හෙනවයි කියලා අදහසක් ගන්න පුළුවන්ද? නෑ. ඇයි ඒ? මේ කණුවට, මේ මේසට සහ අර මලමිනියට අපි දන්නවා දැන් හිත. එහෙනම් යම් වෙලාවක මේ රූප කියලා අඳුනා ගැනීමත් සහ මේ සැප දුක් ආදී පේනව හෙනව ආදී හිතනව කල්පනා කරනව ආදී කියලා මේ හැඟීම් ටිකක් උපදව ගන්න පුළුවන්කම තියෙන්නේ මොකක් තිබුණොත්ද, මොකක් නිසාද? එහෙනම් දැන් මේ අපි දන්න තොරතුරු ටිකට කියන්න තියෙන්නේ නාම රූප කියලා තොරතුරු ටිකත්, ඒකට කියන්න තියෙන්නේ විඥානයේ වැඩක් කියලා. දැන් ඔන්න පිළ යට ඉඳන් හොයාගෙන යනකොට මේ ඔක්කොම තොරතුරු ටික නිර්මාණය කළ කෙනා මෙයාට තමයි එතකොට මතක් වෙනවා. ඔන්න සූත්‍ර දේශනාවල කියනවා අමායූ කුමංච විඥානං. විඥානය කියන්නේ මායාකාරයා. එයාගේ මායාව කොච්චරද කියලා කියන්නේ එයා මායාව කියන දෙයින් මවල දුන්නේ එසේ මෙසේ දේවල් නෙවෙයි. අර කලින්ම වෙන් කරලා තිබුණ පෙන පිටක් වගේ, දියබුලක් වගේ නේද, මිරිඟුවක් වගේ, කෙහෙල් කඳක් වගේ කියලා තියෙන හතර තමයි එයා මෙව්වේ. වෙන මුකුත් එයා මෙව්වේ නෑ. එතකොට ඔන්න මතක් වෙනවා සංයුත්ත නිකායේ තියෙනවා සූත්‍ර දේශනා, ඕක සූත්‍රය, නිකේත සූත්‍රය කියලා අහනවා බුදුරජාණන් වහන්සේ කියපු ගාථාවක් ගැන මහා කච්චායන මහරහතන් වහන්සේගේ නේද. ඕකම් පහය අනිකේත සාරී කියලා ගාථාවක් මුල් කරගෙන අහනවා. එක වෙලාවක උපාසක මහත්තයෙක් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කියනවා මෙන්න යම් කෙනෙක් නවාතැන් ගන්න තියෙන නවාතැන් පොළවලට බහින් නැතුව නිවිල සැනසෙනවා නම් ඒ කොහොමද? එතකොට උන්න කියනවා මේ යම් කෙනෙක් නවතින්න යන නවා තැම්පලවල් හතරක් වගේ විඥානය හැම වෙලාවෙම මේ නවා තැම්පලවල් හතරේ එකක තමයි නවතිනවා. නවතින්න එයා වෙනම කොහෙවත් තනියෙන් පෙනී ඉන්නේ නැහැ. එහෙනම් එයා කවදාවත් එයා කවුද කියලාවත් පෙන්වන්න නැතුව එයා කළේ මොකද්ද? සැප දුක් මධ්‍යස්ථ කියලා වේදනාවක් කියලා මවල දුන්නා. ඒකයි අවදාවත් මැද මේන් කියලා විඥානයවත් හම්බෙන්නේ නැත්තේ ලෝකයාට. නාම ඒකාන්තයක්, රූප ඒකාන්තයක් කියලා අන්ත දෙකක් කිව්වේ අහුවෙන්නේ ඔච්චරම තමයි. ඇයි? එයා බහිනවා නම් බහින්නේ, එයා පෙනී ඉන්නේ රූපය කියලා හැඟීමකින් එක වෙලාවක, ඊළඟ වෙලාවේ වේදනාව කියන හැඟීමකින්, ඊළඟ වෙලාවේ සංඥාව කියලා, ඊළඟ වෙලාවේ සංකාර හොඳ නරක විදියට ධ්‍යාන සමාධි අරූප ධ්‍යාන මට්ටම් වලට ආනින්ජාපි සංකාර අටුට්ටකේම නෙවෙයි, නේව සංඥා නා සංඥායතන උපේක්ෂා මට්ටමට මනස. දැන් ඒ ඔක්කොම උපදලා දීලා තියෙන්නේ විඥාන. එහෙනම් මෙතනදී නාමහා රූප කියන දේ නිර්මාණකරුවා ඉපැද්දීම උනේ විඥානයේ. හැබැයි මෙන්න මේ ගඳුන ගත්තට පස්සේ විඥානයේ හැබෑ ස්වභාවය හොයපු බුදුරජාණන් වහන්සේට හම්බ වුණේ විඥානය කියලා කියන්නේ පෙරපසු නොවී නාම රූප සමග උපදින ධර්මතාවයක් කියලා. එහෙනම් දැන් මේ ලැබිලා තියෙන අත්දැකීමට විඥානයක් හෝ නාම හෝ රූප කියලා වෙන් කරන්න පිළිනන්න තවදුරටත් පුළුවන්. නේද? පුළුවන්ද? දැන් විඥාණයෙන් මේ ඔක්කොම මවන්නේ කියන තැනට ඇවිල්ලා එයා කොහොමද එයාගේ ඇත්ත කියනකොට කියනවා නාම රූප සමග එකතම බැඳිලා සහජාත එකම මොහොතේ ඉපදෙන එයා ඒක සමගම අවසන් වෙනවා. දැන් එහෙනම් ඒ ඉපදෙන දෙයට අර්ථකථනයක් නාමයක් මුල් කරගෙන හරි රූප විදියට හරි විඥාන විදියට හරි වෙන් කරන්න පුළුවන්. හරි, මෙන්න මේක නොදන්නාකමෙන් නිර්මාණය වෙන මොන හිතුවිල්ලක් කර තිබුණොත් ඒ තමයි අවිද්‍යාව කියන දෙයින් උපදපු සංකාරය. ඒ හින්දායි සංකාර කියලා තියෙන්නේ වෙන මොකුත් ඕනේ නැහැ. 아무තු සංකාර ශරීරය කය කියලා මෙනෙහි කර ගැනීම තිබුණා නම් ඒ සංකාර වචන කියන එක මෙනෙහි කර ගැනීමට අදහස ඉපදිරා නම් ඒ මොනවාද? සංකාර. දැන් දැනීම් හැඳිනීම් සහිත සංඥා වේදනා සපදු මධ්‍යස්තමේ පේනවා හෙනවා ගඳ සුවඳ රස දැනෙනවා හිතෙනවා මේ කියන අදහස ඉපදිලා නම් ඒක මොකද්ද? චිත්ත සංකාර. දැන් මේිට එහන් අපේ ජීවිතේ මොනා හරි තියෙනවද කියලා බලන්න. දැන් ඔන්න ඔය ගුලිය ඔයක තමයි මේ වෙනකොට වැරද්දෙන් දැන් නිර්මාණයේ වෙලා ඉතුරු වෙලා තියෙන. ඕක තියනකම් නේද? මේ දේ තියනකම් මේක අනුව සිහිපත් කරගන්න එක වෙනවම. ඒ සිහිපත් වීම නාම රූප සමගමයි. ඒ නාම රූප සිහිපත් වීම වෙන්නේ සත්‍ය මුල් කරගෙනද අසත්‍ය මුල් කරගෙනද? ඒ අසත්‍ය මුල් කරගෙන දැන් බලන්න ඕන කියන අදහස ඇති වෙච්ච ගමන් මොකද්ද? පිළිගැනීම, මේ බලන්න පුළුවන් දකින දෙයක් කියන අදහස ඉපදෙච්ච ගමන් ඒත් එක්ක උපදින නාම රූප ධර්මතාව ටිකෙන් දැන් කර්මජ රූප කියලා අනිදස්තන වූ ආයතන නිර්මාණය වෙන එක. දැන් නවත්තන්න බෑ. ආයතනේ පුදුනා නම් ඒ මොහොතේම බාහිර ආයතනයේ විදියට ආයතන ඔසවගෙන විඥානේ සමග එකතු වීම කියන දෙයින් දැන් නැති දේවල් ටිකක් විඳින්මින් හිතමින් කල්පනා කරමින් වෙහස පීඩාව දුක
දක්වා.
මේ ලෝකේ හැම එකම මේ නිර්මාණය කළ තියෙන්නේ මේ විඥානය සහ නාම රූප දෙකෙන්. එතකොට මේ ලෝකේ ගැන අපි දකින්න අහන සියලු දත්ත ටික තියෙන නිසාද අරකට සලායතන කියන්නේ?
මෙහෙම හිතන්න, අපට බුදුරජාණන් වහන්සේ උතර දැන් මහා නිදාන සූත්‍රය අපි තන බැලුවොත් රූපකාය අධිවචන සම්පස්සේ සහ නාමකාය පටික සම්පස්සේ කියන කාරණාව බැලුවොත් ඔන්න ඔයතනෙන් උඩට සම්පූර්ණ වෙනදෙන. දැන් පැහැදිලිද? උපදිනව නම් උපදින්නේ විඥාන නාම රූප කියන ඕනෝන් උපකාර ප්‍රත්‍යයෙන් උපදිනේ ධර්මතාවය කියලා බුදුරජාණන් වහන්සේ එතන කියලා. ඒකට අපට අවබෝධ කරගත්ත කෙනා ඒ කීය තැනගෙනනේ අනුරගන්න කිව්වේ. අපි දැන් ඔන්න තැනක් අනුරගන්න. එතනද කියනවා මෙයා වෙන්වීම පවතින්නේ නෑ දෙන්න. එහෙනම් අද අපි දන්න සියලු නිමිති තොරතුරු කියලා කියන නිමිති තොරතුරු කියන වෙලාවේ ඒ දන්න තොරතුරු ටික ඉපදුණු වෙලාවේ හැබෑවටම තිබිලා තියෙන්නේ අර ටික. මොකද්ද? නාම රූප විඥාන කියන ධර්මතාවය තමයි ඕගොල්ලෝ මමයි දන්න හැම නිමිත්තක් තොරතුරක් කියලා දන්න සියලුම දැනයි ඉපදිලා අවසන් වෙලා තියෙන්නේ අර ටික. හැබැයි අපට ඒ ටික විදියට නෙවෙයි තේරුනේ. එතකොට අපට දැන් මේ දේවල් නාම කියලා වේදනා කියලා වෙනම කොටසක් අපි දන්නවා. සංඥාව කියලා පේන හෙනවායි කියලා වෙනම කොටසක් ගන්නවා. හරිද? හිතන කල්පනා කරනවායි කියලා සංඛාර කියලා තව කොටසක් ගැන අපි දන්නවා. ඒ වගේම තදගුරුසු සීතල උෂ්ණ ගති සහිතව වර්ණ ශබ්ද ආදී රූප කියලා කොටසක් ගැන අපි දන්නවා. දැන් නාම කියලා කොටසකුයි රූප කියලා කොටසකුයි තිබුණු ගමන් මොකද්ද කියන්න කරන් වෙන්නේ? අර පේනවා, ඇහෙනවා, අඳුන ගන්නවා, සැප දුක් දැනෙනවා, හිතනවා කියන දේ, රූප කියන දේ කියන කාරණා දෙක එකට එකතු කරගෙන ගැට ගහගත්තට පස්සේ දැන් කියන්න පුළුවන් ආන් ඇහැ, ආන් කන, ආන් නාහය, ආන් දිව, ආන් ශරීරයේ ඔතන තමයි හිත. ඇදලි ආන් එහෙම තිබුණු ගමන් ඒ ඇහැට බාහිර රූපේ අරමුණු වෙනවා. දැන් හිතක් එතන ඉපදෙනවා. මේන් තුන එකතු වුණා. දැන් කතන්දර හැදුවේ. දැන් අපට සැප දුක් මැදිස්ත දැනෙනවා කියන වේදනාව ගැන තොරතුරුත් නැත්තම්. හරිද? මහා නිදාන සූත්‍රයේ මේ පටිඝ සම්පස්සේ අධිවචන සම්පස්සේ කියපු ටික මම වචන නැතුව මේ අර්ථ කියනවා. මම ගොඩාක් පාලි වචන කියන්න කැමතියි. අර්ථේ යට ගහනවා අපි දන්න එක ඉක්මනටම ගන්න හින්දා. මම ඉස්සල්ලා කරන්නේ පුළුවන් තරම් ලෙහන. අර්ථ ටික කියලා ඉවරලා මම කියනවා අහවල් තන කිවි ඕක තමයි. හරිද? දැන් කියනවා බුදුරජාණන් වහන්සේ මහණනේ බැරි වෙලාවත් නාම කියන දෙයක් පණවන්න බැරි වුණොත්. ඒ කිව්වේ වේදනාව කියලා සැප දුක් මැදිස්තයි කියලා අඳුන ගැනීම වෙන් කිරීමක් කරගෙන නැත්තම්. ඊළඟට පේනවා, ඇහෙනවා, ගඳ සුවඳ රස දැනෙනවා, ගෑවෙනවා, හැප්පෙනවා, හිතනවා කියලා සංඥාව කියලා දේකුත් වෙන් කරගන්න නැත්තම්. ඊළඟට හිතන කල්පනා කරන හොඳ නරක ආදී විදියට කරන සංඛාර කියන දේකුත් වෙන් කරගන්න නැතුව මහණනේ රූපයයි කියලා දෙයක් අර්ථ විස්තර කර ගැනීමක් වෙන්න පුළුවන්ද? ඊළඟට මහණනේ තදගොරෝසු සීතල උෂ්ණ වර්ණ ශබ්ද ආදී කියලා රූප කියන ටිකක් හම්බ වුණේ නැත්තම්. හරිද? මහණනේ නාම කියලා, හරිද, මේ ධර්මතාවයක් යම් දේවල් මුල් කරගෙන ආවා කියන අදහසකට එන්න පුළුවන්ද? මහණනේ නාම කියන ධර්මතාවයක් තිබුණොත් රූපයයි අර්ථකථනයක් කරනවාමයි වෙනවාමයි. රූප කියන අර්ථකථනයක් පැනවීමක් වුණොත් ඒවා මුල් කරගෙන පෙවුනේ, යහුනේ, ගඳ සුවඳ රස දැවුනේ, ගෑවුනේ, හැප්පුනේ, හිතුනේ කියන අදහස තියෙනවා. එන්නලා තියෙනවා. දැන් ඇත්තම වෙන සිද්ධියක් නොදන්නාකම කියන කාරණාවෙන් දැන් එහෙනම් වෙන එකක්වත් ඇත්තද කියන්නකෝ? වෙන එකක්වත්? දැන් මේන් මේ නාම රූප විඥාන කියන තැනට ඇවිල්ලා මේ දේ නිර්මාණය කළේ මෙන්න හිතක් කියන දෙයක් මුල් කරගෙන කියලා තියෙනවා. ඇයි ඒක නිර්මාණය වුණේ? ඇත්තක් කියන දෙයක් තිබුණු ධර්මතාවය ගැන නොදන්නා නිසා. දැන් මේ ඇත්ත ඇති විදියට දන්නවයි කියන කෙනාට දැන් තේරෙනවා මොනවාද නාම රූප කියලා කියන්නේ අපේ මුළු ජීවිතේම කියන තොරතුරු ටික. දන්නවනම් මොනා හරි නේද? නිවන ඉඳන් නිරය දක්වා අද මම බාහිර පුද්ගලයෝ, සත්‍යෝ, දේවදත්ත හාමුදුරුවෝ, බුදුහාමුදුරුවෝ දක්වා. ඔව්, ඕගොල්ලෝ හිතනවාද ඕව වෙන කොහින්වත් නිර්මාණය වුණා අවිද්‍යාපත්‍ය ඇරෙන්න වෙන කොහොමවත් නෙවෙයි. දැන් ධ්‍යාන සමාධි, ඔව්, මේ සියලු ආය කියන්න දෙයක් නෑ. දැන් එහෙනම් මේ අඳුන ගන්නවා මෙහෙම දෙයක්. හරිද? මෙන්න මෙහෙම ධර්මතාවයක් ඉපදිලා අවසන් වෙනකොට දැන් තමන්ගේ ජීවිතය ඇතුලේ රූප කියලා තමන්ගේ මොන භාෂාවෙන් හරි වේවා අඳුනගත්තා වූ තොරතුරු ටිකක් ඒ ඒ කෙනාට තියෙනවා. ඒකට තමයි රූපය කියලා කිව්වේ. වෙන එකට නෙවෙයි. හොඳට මතක තියාගන්න, ආය කිසි ප්‍රශ්නයක් නැහැ. බුදුරජාණන් වහන්සේ ඒක කියනකොට කියන්නේ දැන් ලෝකේ හැම දෙනෙක්ම බලන්න රූප කියලා කියන්නේ තද ගොරෝසු සීතල උෂ්ණ ගති කියන කාරණා හතර. තද ගොරෝසු සීතල උෂ්ණ එළවෙන පිම්බෙන කියන කාරණාව මුල් කරගෙන සහ ඒවා උපකාරයෙන් කියලා තියෙන දේවල් වලටයි රූප කියලා අර්ථකථනය තියෙන්නේ. ඒ අර්ථකථනය ඒ විදියට වෙන මුකුත් නෑ. ඒක දැන් ආයකට ලෝකෝත්තර පැනවීමක් කරන්න ලෝකෝත්තර කියලා පණවන්න විදියක් නෑ. ඒක අර්ථකථනය දෙන්නේ සත්තාරෝච මහාභූතා චතුන්නංච මහාභූතානං උපාදාය රූපං. එතකොට ඒ රූපය කියලා කියන දේ මතක තියාගන්න. එහෙම ඒ රූපය කියලා රූප කියන ටික දැන් බෙදනවා. ඊට පස්සේ මෙන්න ඔබට මේ අදහස එන්න පුළුවන් මේ වටේ මේ සීමාව තුල තමා බාහිර දුර ළඟ දීන ප්‍රනීත අතීත වර්තමාන අනාගත නේද. මෙන්න මේ විදියට කියන සියලු රූපයයි ඔබට එන හැඟීම් අදහස් තොරතුරු ටික එකතු කරලා ගත්තාම මේකට කියනවා මොකක් කියලාද? රූප උපාදානස් අන්දය. හරිද? හැබැයි දැන් යම් යම් දේශනාවල මේ දැන් 11ටම අදාළ රූපය ගැන කතා කරන්නේ නැතුව සමහර තැනදී කතා කරනවා අජත්ත රූපය ගැන විතරක්. එහෙම තනක් කියන්නම් මං. ඔබලොන්ට මතක ඇති කජ්ජනීය සූත්‍රය හොඳට විනිශ්චය කරලා බලන්න. මේකේ කොලොස් පොලේ රූපය ගැන නෙවෙයි කතා කරන්නේ. කලකිරෙන්න මේක කියන්නේ සම්මාදිට්ඨිය හොයාගන්න නෙවෙයි. හොඳට අධ්‍යයනය කරා නම් හොඳට බලන්න. මහණනේ කලකිරෙන්නමයි වටින්නේ, නොවැළෙන්නමයි වටින්නේ. දවස මහණනේ මේ රූපේ අද උඹලා කාලා දැම්ම වගේම අතීතයත් උඹලා කාලා දැම්ම. අද මම මගේ කියලා මේ අල්ලගත්ත දේ හේතුවෙන් උඹලට නැවත නැවත ඉපදලා දුන්නේ යහපත සැපය නෙවෙයි, බය තැති ගැනීම දුක් අඩනවලපන සෝහ කරන මෙන්න මේ දේ. මහරණේ අද විතරක් නෙවෙයි අතීතයේ අනන්ත ප්‍රමාණ වාරයක් උඹලව කාල දැම්මේ මෙන්න මේ රූපේ. මේ සම්මාදිට්ඨිය හොයාගන්න කියපු තැන නෙවෙයි. මේ ශාසනයේ දේශනාව තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ඒ ඒ අර්ථයෙන් කළ දේශනායි. කඳුර ගන්න බැරි වුණත් ඉවරයි. දැන් ඊළඟට දැන් ඔන්න අජත්ත කියලා මෙන් අල්ලගත්ත රූපය ගැන කියනවා. මේක කොහොමද? මේක රූපතීතිකෝ භික්ඛවේ රූපන්ති උච්චති. එතකොට මොකද්ද රූපතී කියන වචනේ තේරුම? නෑ අරන් බලන්න. පාලි සිංහල සප්තකෝෂය මහණනේ පෙරලෙනවාය කියන අර්ථයෙන් රූපේ රූපති කියන වචනේ තේරුම තමයි පෙරලෙනවා, වෙනස් වෙනවා කියන අර්ථයයි. මතු වෙනවා කියන අර්ථය නෙවෙයි. මතු වෙනවා කියන අර්ථය පාලියෙන් ගොඩක් වෙනස්, වචනේ ගොඩක් වෙනස්. එතකොට කියන්නේ දැන් ඕගොල්ලෝයි මමයි බාරරන් තියෙන මේ අත්ත දන්නේ නැති ලෝකේට මේ රූපය කියන දේ හැදෙන්නේ, හැදිලා තියෙන දේ මේක වෙනස් වෙන්නේ මොනයිද? සීතල උෂ්ණ නිසා වෙනස් වෙනවා. ඒ නිසා පීඩා දුක් විඳින්නේ නැද්ද? සීතල වැඩි වෙනකොට පීඩාව දුක ජීවිතේට එන්නේ නැද්ද? උෂ්ණ නිසා පීඩාව දුක ජීවිතේට එන්නේ නැද්ද? රූපේ මුල් කරගෙන දුක් විඳිනවා කියලා නෙවෙයිද? මේ මැසි මැදුරුවන් දෂ්ට කරනකොට, ගෝනුස්සපත්තයව සර්පයව දෂ්ට කරනකොට, ආහාර පාන ටික නොලැබී යනකොට, වෙනස් වෙනකොට, මේ කියන්නේ මේකේ ආදීනවය බලන්න, වෙහෙස බලන්න, මේකේ පීඩාව බලන්න. මේකට වටිනාකම් තවදුරටත් දෙන්න ලෑස්ති වෙන්න එපා. කලකිරෙන්න, මේක ඇල්ලගෙන ඔට්ටු වෙන්න එපා. දැන් එකොළොස් පොලේ කියපු රූපයෙන් තමායයි කියන රූපයයි ලෝකයට අමාරුම රූප. බාහිර රූප ප්‍රශ්න නැහැ. ගොඩක් දේවල් අතහැරලා දාගෙන ඉන්න පුළුවන්. හැබැයි තමා කියන මේ තන මුල් කරගෙන එන වෙහෙස පීඩාව සුළුපටු නැහැ. අනිත් ඔක්කොම පැත්තකට දාලා තියත හැකි. හැබැයි මේ දේ මුල් කරගෙන මේ ඇතිවෙන තමන්ගේ හිතේ ඇතිවෙන වේදනාව, විඳින් දුක් වේදනාව, ඒකට පීඩාවට වෙහෙසට පත්වන එකත් තමයි හොඳයි කියලා අල්ලගත්ත දේ මුල් කරගෙනම ඒක වෙනස් වෙනකොට ඇතිවන වෙහෙස පීඩාවයි දුකයි කියන කාරණාවන් තමන්ටම ලියා ගන්න වෙන තමන්ගේම ජීවිතයේ පීඩාවට වෙහෙසට පත්වන දේ. දැන් දකින්න කියනවා මේ හැරිලා වෙන මොහකින්වත් නෙවෙයි ඔබව පීඩාවට පත්තලේ මේ දේවල් ටික. එතකොට මේ දැන් රූපය ගැන කියනකොට කියනවා ඒ රූපය ලෝකයා රූප කියලා කියන ටික ඔක්කොම බෙදනව නම් බෙදන්න පුළුවන්කම තියෙන්නේ මෙන්න මෙච්චරයි කියලා පුතේ. ආය රූප ගැන මේට වඩා අඩු වැඩි නෑ කියලා රූපය බෙදලා පෙන්නනවා හතර මහා ධාතු දුකාදාය රූපත් විදියට. ඒක තමයි කියන්නේ රූප උපාදානස් අන්දය කියන දේ විස්තර කරන්න ඉස්සලා රූප ගැන විස්තර කරන කොට ඒක තමයි අභිධර්මයේ මොදෙ ධම්ම සංගණයේ රූප 27ක් විදියට පෙන්නනවා. දැන් ප්‍රශ්න නෑ. ඒ ටික දන්නවා. මොනවද නම් හිටියත් ගැටලුවක් නෑ. හැබැයි එතකොට අපි දැන් කියපු දේවල් බොරුයි කියලා ඊළඟට පැහැදිලිවම තේරෙනවා. වැරදි කියලා තේරෙනවා. දැන් අපි හිතන් ඉන්නවා මේ රූපේ කනබුන ආහාරයෙන් හැදුනේ. ආහාර නැති වෙනකොට නැති වෙනවා නේද? එතකොට දැන් රූප 27 බෙදෙනකොට අවලීකාර ආහාර රූපය කියන්නේ රූපේටමයි රූපය කියන කොටසටම අයිති එකක්. ඒ රූපේට මෙන්න ගොරෝසුවට අර්ථ දක්වන්න තේරලා තියෙනවා යම් යම් ජනපදවල යම් යම් ප්‍රදේශවල රටවල පිරිස මේ යම් දෙයක් අපලා අනුභව කරලා ගිලලා එයින් මේ ජීවිතය රූපය උපත්වන්න හේතු වන්නා වූ යම් සියුම් වූ ඕජා වූ නයක් ඇද්ද එය අනිදස්සනයි. අපි මෙහෙම බලමු. උරු බලමුකෝ. අපි දැන් කියනවා අපි දැන් මේ බලන්නේ මොකද්ද? රූපය නේද? රූපය කියලා අපි විනිශ්චය කරගන්නකොට රූප කියලා කියන එකට අයිති එකක් තමයි මොකද්ද? අවලීකාර ආහාර රූපය. ඒක රූපම තමයි. හරිද? එතකොට ඒක කොහොමද කියලා කියනකොට කියනවා අනිදස්සනයි. දැකිය හැකි නැක් නැ විස්පර්ශ කළත් නොහැකි. හම්බෙන්නේ නැහැ ආයතන පහකින්. ආයතන පහකින් හම්බෙන්නේ නැහැ. එහෙන් අනෙන් නාහෙන් දිවෙන් කයෙන් කියලා කිසිවකුට ලෝකයට ආහාර රූපේ හම්බෙන්නේ නැහැ. එහෙම ආහාර රූපයක් තියෙනවායි කියලා කියන්නේ මොකදින්ද? ඉතින් උන්වහන්සේ කියන ආහාර රූපේ එහෙම එකක් ඉපදුනා වෙනවනම් ඒක එහෙම එකක්. හැබැයි ආයතන පහකට ගෝචර නෑ. මේවට කියන්නේ සුකුම රූප කියලා. මොනවාද සුකුම රූප කියලා කියන්නේ? ආයතන පහකට ගෝචර නොවන රූප වලට කියනවා මොනවාද? සියුම් රූප කියලා. එතකොට මේ විස්තර ටික බලනකොට කියනවා දැන් අපි රූපය කියන දේ අපි දාගෙන ඉන්න ටික දාගත්තට පස්සේ හරිද? දැන් අපි මේකට කියන්න කිව්වේ බුදුරජාණන් වහන්සේ රූපපාදානස්කන්ධයට මොකද්ද? තිරිසිඳ දැකිය යුතු. මෙහෙමයි මම ඔබට ඔයගොල්ලන්ට ඔය කියන වචන වලට අයිති නැති උත්තරයක් දෙන්නම්කො. අපි මේ වෙනකොට දැනගෙන ඉගෙනගෙන අපට හම්බ වෙන දේවල් ගැන ඔයගොල්ලන්ට මට පිළිගැනීමක් තියෙනවා නම් හරිද? බාර ගැනීමක් තියෙනවා නම් ඒකට මම කියනවා උපාදාන කියලා. ඒක මොනවාද කියලා මම අහුවොත් මං කියන්නේ ඕගොල්ලෝ උපදින සියල්ලක් ගැන. ඔගොල්ලොන්ගේ උපදන්න උපදින මොනාහරි හැඟීමක් තියෙනවනම් ඒ හැඟීම ඔගොල්ලොන්ට චුට්ටක් හරි සත්‍ය කියන අදහසක ඒක පාවිච්චි කරන්න දැන් ඇදලා ගන්න එකක් තියෙන එක වෙනවනම් ඒ කියන්නේ උපාදාන
තමයි.
හරි, හේතුව සංඛාර කියන දේ ඇත්ත කියන දේ අතහැරිලා මෙන්න මේ අදහසක් ඉපදුනා නම් ආයෙගෙන බලන්න දෙයක් නැහැ. ඒ පිළිගැනීම බාර ගැනීම කියන කාරණේ එදික්ක දෙ. ඒකට තමයි කියන්නේ මොනවාද? උපාදාන කියලා. හරි? එතකොට අපි මේක කාරණා හතරට කඩමුකෝ. කාම උපාදාන, දිට්ඨි උපාදාන, සීල උපාදාන, අත්වාද උපාදාන. කාම උපාදාන කියන්නේ ඇහැකරනාසේ දිවකය කියන ආයතන පහකින් ගත්තා කියලා ඇත්ත කියලා පිළිගත්තා කියන තැනින් තියෙන අදහස. දිට්ඨි උපාදාන, සීලෝත්පාදාන, අත්වාද උපාදාන කියන්නේ හිතින් ඔසවලා දෙන, හිතින් ඔසවලා දුන්නා කියලා ඉපදෙන සියල්ල. හරි හරි, ඊළඟට මම ඕගොල්ලොන්ට ඕක තව ටිකක් කියා දෙන්න මම දානවා. ඔතනට තව ටිකක් ආහාර සූත්‍රයේ මතකද? අනුයුත්තනිකායේ දෙක නිදාන සංයුත්තේ තියෙන මහණනේ ආහාර හතරයි. මේ උපදින්නා උපදුනා වූ සත්‍යයන්ටත් උපදීමෙන්ට සිටින්නා වූ සත්‍යයන්ටත් උපකාර පිණිස ප්‍රවත්න පිණිස පවතින්නා වූ ඒ මොනවාද? කබලීකාර ආහාරය සියුම් ගොරෝසු. ස්පර්ශය දෙවෙනියයි. මනෝ සංචේතනාව තුන්වෙනියයි. විඥාණය හතරයි. මහණනේ කුමක් හේතුවෙන් කුමක් නිදාණයෙන් කුමක් මුල් කරගෙන ආහාර උපදීද? ආහාරයට හේතුව නිදාණය කුමක්ද? මොකද්ද? තණ්හාව නිදාණයයි. හේතුව තණ්හාවයි. හරි, හේතුව තණ්හාව. පැහැදිලි? දැන් තණ්හාවත් එක්ක පටිච්චසමුප්පාදේ අපි දන්නේ මොනවාද? තණ්හාව කියන එකත් එක්ක පටිච්චසමුප්පාදෙන් අපි දහන්නේ ඊට උපාදාන කියලානේ. ඔව්, තණ්හා පත්‍ය උපාදාන. දැන් බුදුරජාණන් වහන්සේ කියනවා තණ්හා පත්‍ය ආහාරං. තණ්හා පත්‍ය මම නෙවෙයි මේවා කියන්නේ. මේවා ඒ අර්ථ ටික අරගෙන දාගත්තාම ආයේ හැරෙන්න කරකෙන්න කොහෙවත් බැහැ. ආහාර තමයි. ආහාර කියපු හතර මොකක් හේතුවෙන්ද? තණ්හාව හේතුව. තණ්හාව කුමක් හේතුවෙන්ද කියලා දැන් උන්වහන්සේ උඩට යනවා. මතකයි සූත්‍ර දේශනාව. තණ්හාව වේදනාව නිසා, වේදනාව ස්පර්ශය නිසා, ස්පර්ශය ආයතන නිසා, ආයතනය නාම රූප නිසා, නාම රූපේ විඥාන නිසා, විඥානයේ සංකාර නිසා, සංකාරය විද්‍යාව. එහෙනම් දැන් ඕගොල්ලොමයි ආහාර කියලා යමක් ගැන කියනවා නම් ඒක ඇත්තක් නොදන්නාකමින් තණ්හාව නිසා දැඩිපිය යදිව ගත්තා වූ බාර ගත්තා වූ තොරතුරු කියලා නෙවෙයිද මේ කියන්නේ? එතකොට ආහාර කියලා මක් කිව්වා නම් ඒකෙන් ආහාර නිසා උපදින රූපය කියලා කිව්වා නම් ඒක මොකද්ද? ඒකත් තණ්හාව බයි. ඒකනේ දුක්ඛ සමුදය ආර්ය සත්‍ය ගැන ඊළඟට යාට ප්‍රශ්න නැති වෙන්නේ. ස්කන්ධ පංචකය ගැන ආර්ය සත්‍ය පළවෙනි හේ කියලා අඳුන ගත්තන් පස්සේ උත්තරය දෙනවා ඒක ඉපැත්තුවේ තණ්හාව නිසා. තණ්හාව නිසා කියලා උත්තරයක් දෙනවා. තණ්හාව විතුරුණතු අවසන් වුණොත් ඒ දුක කියලා කියපු දේ පැනවෙන්නේ නැහැ කියලා තුන්වෙනි ආර්ය සත්‍ය පෙන්වනවා. දැන් ඒ පැත්තෙන් පංච උපාදානස්කන්ධය කියපු එකයි, මේ පැත්තෙන් උපාදාන හතර කියපු එකයි, මේ පැත්තෙන් ආහාර හතර කියපු එකයි, මට කියන්න තුනක් දෙක. ඔක්කොම කියන්නේ මාර්ගයේ. ඕ, මාර්ගයේ සම්මා දිට්ඨිය සහිත මාර්ගයේ වැඩිමෙන් ප්‍රශ්න විසඳනවා මිසක් වෙන මොකුත් වෙන්නේ නෑ. දැන් මට කියන්න ආශ්‍රය කියන කාරණාව, ඕග යෝග නීවරණ කියන කාරණාවන් වලට හේතුව මොකක්ද? තණ්හාපච්චය. දැන් හරිද? තණ්හාව කියන දේ මේන් යමක් නම් එයා නිර්මාණය කළ දේ අපි වචන හතරකට ආම උපාදාන දිට්ඨි උපාදාන සීලෝත් උපාදාන අත්වාද උපාදාන කියලා මේ වචන හතරට කොටු වෙනකොට උන්වහන්සේ කියනවා ඔබ දක්ෂ වෙන්න මම ඔබට කියනවා මෙන්න නේද මම ඔබට කියනවා මෙන්න තණ්හාවෙන් නිර්මාණය වෙන දේ තණ්හාවෙන් නිර්මාණය වෙන්නේ මොනවාද තණ්හාවෙන් නිර්මාණය වෙන දේවල් ගත්තාම අපිට හිතා ගන්න බැරි වුණා තියෙන ගැටලුව ඕග හතර කාමෝගය දිට්ඨියෝගය භවෝගය අවිජ්ජාෝගය දැන් අවිද්‍යාව කියන දේ නිර්මාණය වෙලා තියෙන මොහොතේද මේ නොදන්නාකම යදලා තියෙන මොහොත් එක්කද තණ්හාවත් එක්ක පිළිගැනීමත් එක්ක වෙන කොහොමවත් නෑ කියන ඇතු ඔය හම්බෙන්නේ නෑ එතකොට ඒ ඕග හතර තණ්හාවෙන් නිර්මාණය කළ දේ දැන් මේෙන් උඩට ඇවිල්ලා පෙන්නනවා මේ කිතුර්ණතුම අවසන් වෙන්න නම් අවිද්‍යාව මොකද්ද වෙන්න ඕනේ කිතුර්ණතු අවසන් වෙන්න ඕනේ එතකොට ඕගොල්ලෝ දන්නවා අවිද්‍යාව විතුර්ණතු අවසන් වෙන්නේ සංයෝජන 10න් උඩ සංයෝජන 5 අවසන් වෙන වෙලාව හරිද එහෙනම් හරිද එහෙනම් මේ ඇත්ත නොදන්නාකම කියන කාරණාව අවිද්‍යා ඕගය කියලා කියන්නේ ඕගොල්ලොන්ට මට මෙන්න මේ සත්‍ය ස්වභාවය විමසමින් පරිපූර්ණ වශයෙන් මෙන්න මේ ජීවිතය තුළ මේ අරමුණකට සත්‍යයි කියලා මනස බහින්නේ නැති වෙන දවස දක්වා මේ වැඩපිළිවෙල පරිහරණය කිරීමෙන් විතරයි මෙන්න මේ ඔසවලා දෙන නිමිත්තෙන් මනස බහැර වෙන්නේ නිදහස් වෙන්නේ එතකන් ඔව් අවිද්‍යා ඕගය කියන දේ අර පැත්තේ අවිද්‍යාව විතුරුණතුව නිරුද්ධ වෙනකන් නිරුද්ධ කරන්න බෑ දැන් ඒ ඕග වලින් කිහිපයක් කලින් හැලෙනවා දිට්ඨි ඕගය තුන් සංයෝජන දුරුණු ගමන් ඉවරයි දිට්ඨි ඕගය සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලවත පරාමාස ඔව් සත්‍යම මාර්ගය හරියටම දැනගෙන විනිශ්චය කළා බලන යාට ආය මාර්ගය ගැන සැක නැ රූපේ පැනවෙන්නේ රූපේ සත්‍ය වශයෙන් හම්බුන එක නෙවෙයි මේ ඇත්ත නොදන්නාකමනේ රූපේයි පැනවීම උනේ සත්‍යම සත්‍ය විදියට නම් රූපේයි කියන කොටත් ඉපදිලා තියෙන්නේ මොකද්ද නාම රූප විඥාන ධර්මතාවයේ මිසක් වෙන එකක් අලුතෙන් තනියෙන් උපදින්නේ නැත්නම් තවදුරටත් ඒකේ රූපයයි බාරගත හැකි දැන් නිරුණතු අවසන් වෙන්නේ නාම රූප අවසන් වෙනවා මිසක් විඥානයේ සමග වෙන දෙයක් පැන වෙන්නේ නැහැ මේ සත්‍ය දකින්න යාට රූපයයි පිළිගත් බව යෝ තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ ඡාගෝ පරිමිස්සකෝ මුක්තිය නාලු මතක තියාගන්න පුතේ තමන්ට අයින් කරලා දාන්න දෙයක් හම්බුනේ නැත්නම් අයින් කරන්න මොකක්වත් උත්සාහයක් ගන්න ඕනද එහෙනම් රූපය කියන්නේ ඕගොල්ලොන්ගේ මනසට දැන් ඔය ඉන්නකොට තදගුරු උසුවි සීතල උස්න ගතිය විදියට හැඟීම එන්නේ නැත්නම් එහෙනම් රූපය නැති කරන්න දඟලන්න එපා හැබැයි රූපයයි ඕගොල්ලොන්ට මට දැනගෙන ගත්තා වූ තොරතුරු විදියට මේ ජීවත් වීම වෙනකොට ඒ මොහොතේ රූපයයි හැඟීම එන්නේ නැත් මේ තදයි මේ සීතලයි මේ හුළඟ මේ හෙලවෙන පිම්බෙන බව මේ ජලය ගලන වැగిරෙන බව කියන අදහස එනවා නම් දැන් රූපයයි ආපු අදහසක් නේ තියෙන බව හඳුනා ගන්න මේක සත්‍ය ආන් ඒකයි ඒකට පයින් ගහන්න බෑ ඒක නිසා තමයි ඒක දැන් අනුරගන්න නිසා තමයි වැඩේ අපිට ඉවර කරන්න පුළුවන්. ඉති රූපං මේකට කියන්නේ ඌහන ලක්ෂණය කියලා බුදුරජාන් වහන්සේ. මොකක්ද කියන්නේ? ඌහන ලක්ෂණය කියලා කියන පුතේ උපමාවල් කියනවා යව කරල් මෙටියක් හරි ගොයන් උමුරක කපන්න තියෙන ගොය මේ කපන්න ඕන කොටස මේ අතෙන් මිටකට අල්ල ගන්න ඕන. ඊට පස්සේ එයා ළඟ දෑකැත්තක් තියෙන්න ඕන. ඒ අල්ලගත්ත ඒ ගොයම් මිට තමයි එයා දෑකැත්තෙන් ඇදලා ගන්න දැන් ඒ ටික කැපෙනවා. පොළොවට අයිතිද ඉතුරු වෙනවද? නැහැ. කෙනෙක් කියනවා කපන්න කිසිවක් අයිති වෙන්නේ නැහැ, අහු වෙන්නේ නැහැ. එයා දෑකත්තරන් කුඹුරට බහලා කිසිත් අල්ලන්නේ නැතුව දෑකත්ත දදා අදිනවා ගොයන් ගස්වල. ඕගොල්ලෝ හිතනවද කැපෙයි කියලා? කැපෙන්නේ. හොඳට මතක තියාගන්න. දැන් අර දර්ශනය අහලා ඉවරුණාට පස්සේ ඒ අදාළ තැනගෙන කිව්වට පස්සේ ඔයගොල්ලොන්ට තැනගෙන තොරතුරක් ආවා. ඒ තොරතුරට අනුව මොනාහරි රූපනාම විදියට විඥාන විදියට වෙනම වෙන් කරගත්තොත් වැරදි කියලාත් අපි අඳුනගත්තා. හරි නේද? සත්‍ය වශයෙන් එහෙම පෙන්වන්න බෑ කියලා අඳුනගත්තා. හැබැයි අඳුනගත්තට ආශ්‍රවයේ ගිවිලා ඉවරද? ආශ්‍රවය කියලා ගුවේ මෙතිකවත් කල් අපි දැනගෙන ඉගෙනගෙන හිටපු තොරතුරු ටිකේ වටිනාකමෙන් සම්පූර්ණ මනස නිදහස් වෙලා. නැත්තම් මෙහෙම දෙයක් මෙතන වෙන්නේ, ඒ සත්‍ය නොදන්නාකමෙන් අපේ ජීවිතවල මෙන්න මෙහෙම තොරතුරු තියෙනවා කියලා අපි දැන් අඳුනගත්තා. දැන් ජීවත් වෙනකොට මට කියන්න, දැන් රූපේ කියලා අදහස නූපදිනවනම් ඕගොල්ලෝ එක අනුපාද බව දැනමින් ඉන්න. හැබැයි රූපේ කියලා ඉපදෙනවනම් අදහස මට කියන්න ඉපදිලා. එහෙනම් ඉපදිච්ච බව ඒක ඇවිල්ලා තියෙන්නේ මොකද්ද කියලා ඒක අඳුනගන්න. ඒකට සිහියයි දැන් එන්න ඕන. දැන් ඊළඟට ඉති රූපස්ස සමුදයෝ, කොහොමද මේ රූපය ඉපදුනේ? නේද? අල්ලගන්න ඉක්මනටම ළඟ තියෙන මොනා හරි දෙයක්. ඔව්, මොකක් හරි දෙයක් හරි ඔන්න අල්ලගන්න. ඔව්, මාත් අල්ලන් ඉන්නවා. හරි නේද? දැන් මේ වෙලාවේ ඔයගොල්ලොන්ට මට මේ අල්ලගෙන ඉන්න බවත් එක්ක ඕගොල්ලොන්ගේ හිතට ඕගොල්ලොන්ට දැනෙන අදහස කොයි වගේද? තදගතිය. හරි නේද? ඒක හරිනේ, අපට ප්‍රකටයි. දැන් මේ තදගතිය කියලා කියන්නේ මේ රූපය කියලා අපි පිළිගන්නා වූ මට්ටම නේද? රූපය කියලා අපි පිළිගන්නා වූ මට්ටම. එහෙනම් කොහොමද මේ තදගතිය කියන මේ ස්වභාවය නිර්මාණය වුනේ? හරිද? සත්‍යමූ ස්වභාවය නම් ජීවිතය කියලා කියන්නේ නාම රූප විඥාන වුන්ට ඔවුනුන්ට උපකාරයෙන් එකට ඇති වෙලා එකම මොහොතේ ඉපදෙන බව. එකක්වත් එකිනෙකින් වෙන් කරන්න බෑ. එහෙනම් ඕගොල්ලොන්ට මට තදගතිය කියලා මෙහෙම එකක් වෙනම වෙන් කරගන්න පුළුවන් කියලා අදහස දෙන්නේ, එහෙම වෙනම වෙන් කරගන්න බෑ කියන අදහස දෙන්නේ. ඔව්, දැන් අපි බලනවා. දැන් මේ අපි දැනනවා, දැන් මේ අපේ තදගතියක් කියලා තේරෙනවා. එහෙනම් මේ තදගතිය කියන අදහස ඇවිල්ලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ, බෝධිසත්වයන් වහන්සේ පරේක්ෂණය කරගෙන ගිහිල්ලා මෙන්න මේිට එහා යමක් සිද්ධ වෙන්නේ නැහැ කියලා යම් හොයාගත්ත සත්‍ය අපි ජීවිතවල දැනන් හිටපු නිසා, දැන් දන්නා වූ නිසාද නොදන්නා නිසාද මෙහෙම හැඟීමක් අපිට තියෙන්නේ? අන්න ඒකට බුදුරජාණන් වහන්සේ කියනවා අඳුනගන්න, රූපේ කියන දේ ඔබට ඔය නිමිත්ත ඉතුරු වෙලා තියෙන්නේ අවිද්‍යාව තියෙන නිසා, තණ්හාව තියෙන නිසා, සංකාරය තියෙන නිසා. මෙන්න මේ හේතු මුල් කරගෙනයි ඔබට රූපේ කියන තදගතිය කියන මේ අදහස ඉපදෙන්නේ. දැන් සමුදය ධම්මානුපස්සේ ඉපදෙන විදිය. දැන් ඕගොල්ලෝ මම මෙතන අහගත්ත සත්‍යම ස්වභාවය මෙන්න මේකයි කියලා දැන් අය බව තියෙනවා, අහගත්ත බවක් තියෙනවා. තමන් යම් බුදුරජාණන් වහන්සේ කියන මෙන්න මේ තැන මේකයි කියන තැනගෙන ඕගොල්ලොන්ට අදහසක් තියෙනවා නම් ඕගොල්ලෝ බලනවා බටමිටි දෙක එකට හේතු වෙලා ඔවුනුන්ට උපකාරයෙන් තියලා එකක් අවසන් වෙනවා නම් අනිත් එක අවසන්මයි. එහෙනම් වෙනම කවදාවත් එකක් වෙන් කරන්න එහෙනම් මේ තදගතිය කියන තැන මේ වෙනකොටත් ඉපදෙන බවත් යම් වෙලාවක අවසන් වීම වෙනවා නම් ඒ අවසන් වෙන්නේ නාම රූප විඥාන කියන ධර්මතාවය නිසා වෙන දෙයක් නෙවෙයි. එහෙනම් සත්‍යය නම් දැන් මේ දැනීම ඔයගොල්ලොන්ට තියෙනකොට, දැන් ඔය තදගතිය දැනීම තියෙනකොට ඒ විමසීම ඕගොල්ලොන්ට වුණාම තවදුරටත් ඕක තදගතියයි ඕගොල්ලොන්ගේ මනසේ බැහැ ගැනීම පිළිගැනීම බාර ගැනීම වෙනවද කියලා ඕගොල්ලෝ වරන්දු පුළුවන්ද සුදුසුද? ඒකයි කිව්වේ මේ වෙලාව වෙනකන් තදගතිය කියලා බාර ගන්න තිබුණු දෙයම යෝ තස්සායේව තණ්හාය ඒ පිළිගත්තා වූ බාරගත්තා වූ භවේම අශේෂ විරාග නිරෝධෝ ඉතුරු නැතුවම අවසන් වීමෙන්, හරිද, ඇල්ම අත්හැරීමෙන්, චාගෝ වෙන කෙනෙකුට දුන්නා වගේ, පටිනිස්සග්ගෝ විසිකරා වගේ, මුත්‍ති නිදහස් වීම, අනාලයෝ ඇල්ම අත්හැරීම, මේට කියනවා දුක්ඛ නිරෝධාරිය සත්‍ය. දැන් අපට තදගතියයි කියලා හම්බුණා. අපි මේක ආවේ කොහොමද කියලා සත්‍ය ස්වභාවයට ගලපලා බැලුවා. වැරද්දකින් තමයි මේ අදහස ඇවිල්ලා තියෙන්නේ කියලා ඔප්පුණා. මේන් ඇත්ත ස්වභාවය තවදුරටත් දැන් දැනීම තියෙනවා. නමුත් මේකට තදගතිය කියලා වටිනාකම දෙන්න පුළුවන්ද කියලා බලන්නේ මානසිකාරයේ විමසීම කරලි වරනකොට ඒ සත්‍ය ස්වභාවයට අදාළ කළ විමසීමට තමයි කියන්නේ මොකද්ද? සම්මා දිට්ඨිය සහිත වැඩපිළිවෙල කියලා. දැන් තම තමන්ගේ ජීවිතය තුළ ඒ විමසීම වෙනකොට මෙන්න ආපු නිමිත්තටයි දුක කියලා කියන්නේ. ඒක හැදිච්ච විදිය මෙන්න සමුදය, මෙන්න නිරෝධය. ඒ නැවක පැනවෙන්නේ නැතුව වටිනාකමෙන් මනස නිදහස්ුනේ මෙන්න මේ විදියට හිතන සත්‍ය ස්වභාවය සිහිපත් කළ හිතපු හිතන බව නිසා. දැන් එයා ඉදන් දුක්ඛං යෝනිසෝ මනසිකරෝති කියලා කියන්නේ මොකද්ද කියලා දැන් එයා දැන් ඒකට අර කලින් ඉගෙන හිටපු පංච උපාදානස්කන්ධෙම දුකයි කියලා රිංගවන්නේ නැහැ. ඒ වෙලාවේ එයාගේ ජීවිතේ උපදින්නා වූ හැඟීම තියෙනවා නම් එන අදහස ඔසවලා දෙන තියෙනවා නම් ඒක තමයි එයා දකින්නේ මොකද්ද? ඇත්ත නොදන්නා ගමෙන් ඔසවලා නිර්මාණය කළ දුක. මේ ඇත්ත ඇති විදියට දකිනවා නම් මේ ආපු නිමිත්තට වටිනාකම් දෙන්න බෑ, පැනවෙන්නේ නැහැ. මෙන්න වැඩ පිළිවෙල. එහෙමයි. මෙහෙමයි. ඔයගොල්ලන්ට බුදුරජාණන් වහන්සේ මේවා ගැන කියපු තොරතුරු දැනුම විදියට දෙනවා නම් එහෙම දෙන්න පුළුවන්කම තියෙනවා. ඔව්. ප්‍රායෝගික වශයෙන් මෙහෙමයි. අවිද්‍යාව කියලා දැන් කියන දේ ඕගොල්ලොන්ට හම්බ වුණාද යම් වෙලාවක මේ සැඩපහරක් විදියට ජීවිතේ යට වෙලා තියෙන සැඩපහරවල් හතරයි කියපු වෙලාවේ ඒක තණ්හාව නිසා උපදපු දෙයක් කියලා පෙන්නලා තියෙනවා මතකද? දැන් ආහාර අතර ගැන කියනකොට කියලා, ඊළඟට ඕග හතර කියලා කියනකොට අවිජ්ජා ඕගය කියන්නේ කුමක් හේතුවෙන්ද? තණ්හාව හේතුවෙන් කියලා පෙන්නනවා. හරි, එතකොට බුදුරජාණන් වහන්සේ Thank you.